2018 වසරේ 3 මාස 15 වෙනිදා මෙත් සිසිල භාවනා සංසුනේ පාත් ලබන භාවනා වැඩසටහන භාවනා පිළිබඳ සාකච්ඡා. විශේෂ පැත්තකට අපේ අවධානය යොමු කර ගැනීමෙන් අපිට විශේෂ ධර්මයක් අවබෝධ කර ගැනීම. වැරදි පැත්තට මනස අවධානය යොමු වෙච්ච නිසා මනස වැරදි පැත්තට ගියා. හරි පැත්තට අවධානය යොමු වුණාම මනස හරි පැත්තට යනවා. ඒකයි වැඩ පිළිවෙල. මග නොමග කියන්නේ ඒකනේ නේද? හරි මගට යමු වුණාම හරි මග යනවා, වැරදි මගට යමු වුණාම වැරදි මග යනවා. දැන් මේ පැත්තේ ඉන්න ගොඩාක් අහිංසක පිරිසක් පිටපස්සට වෙලා ඉස්සරහට වෙලා උපාසකම් කරනවා නේද? කන්න ටිකක් හොයලා දීලා, දෙත් ටිකක් හොයලා දීලා, පන්සල අධිපතිත් යාලා දාන ටිකක් දීලා ඔක්කොමත් දීලා නේද අහිංසක ලෙස ඉන්නේ. පිරිපස්සලලා ඉන්නේ අම්මලා හැමදාම නේද? අර සිංහදේනු වගේ තමයි දඩේ අං කරලා ඔක්කොම කරලා නේද කරලා දුන්නේ. සිංහයා ඉතින් කම්මැලි නමට අලුගසලයි පාල දෙන්න කර දීලා යනවා. ඒකට කම්මලාට වෙලා තියෙන එක තමයි. හොඳයි, ඒ ඇත්තගේ ප්‍රශ්නය විසඳන්න සිත ගන්න හොඳ අවස්ථාවක්. කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ? බලමු අපි එක්කෙනාගෙන් එක්කෙනාට කතා කරලා බලමු භාවනා අත්දැකීම් සහ තමාගේ මනස ඥානය දිට්ඨිය ඍජු බව කොච්චරද කියලා බලාගන්න පුළුවන් කතාවක්. අහන්නම් එක එක එක්කෙනාගෙන් ප්‍රශ්න. එතකොට තමන්ට තමන්ගේ නුවණ විහිදවල තමන්ට තේරෙන විදිහේ මොන උත්තරයක් දුන්නත් කමක් නැහැ. ඒ උත්තර හැම එකක්ම අපි නිවැරදි විදිහට බාර ගන්නවා, හරි වුණත් වැරදි වුණත්. මොකද හේතුව ස්වාමීන් වහන්සේට තියෙන සියල්ල හොඳයි කියලා දකින්න පුළුවන් නුවණක්. සියල්ල නෙවෙයි, සියල්ල හොඳයි. වැරදි කිසිවක් නැත, සියල්ල හොඳයි, සියල්ල නෙවෙයි. ඔබට තියෙනවද වැරදි දේවල්? ඔච්චර තියෙනවද නේද? ඒවට කියන්නේ සීලබ්බත බව. වැරදි දේවල් කොච්චරද? වැරදි කෝටියක් තියෙනවා. දැන් මම මේ කෝටි කකුල් දෙක තියාගෙන බණ කියන්නද? සම්පූර්ණ අන්තිම සෞත්තු යුසයන්හසේ මේ ධර්මාසනයේ උඩ මේ කකුල් දෙක තියාගෙන බණ කිව්වා. අන්තිම ඇඟිල්ල දික් කර කර බණ කිව්වා. ශික් බලන්න අර ආමුදුර ඇඟිල්ල දික් කර කර මේ බණ කියන්නේ. එහෙම කියනද බණ කිව්වා? වැරදි කෝටියයි, අසහන කෝටියයි. ඕකට තමයි සීලබ්බත පරමාස කියන්නේ. වෙන මොකක්ද? බුදුරජාණන් වහන්සේට කඩුවක් දික් කරගෙන යන අඟුලිමාලගේ ප්‍රශ්නකුත් නැහැ. වැරද්දක් නැහැ. ඇදවතක් නැතිව දුවගෙන එන පටාචාර ආගවක වැරද්දකු නැහැ. දැන් එහෙමනම් වැරදි වැරදි කියන දාහක් ඔබේ ඔළුවේ තියෙන්නේ ඔබේ අනවබෝධය නිසා. තේරෙනනේ මුල්ම කාලේ රහතන් වහන්සේලා වතුර නාද නිර්වස්ත්‍රව ජලයේ බහැලා ගඟේ බහැලා ඕක බලාගෙන හිටපු මේ විසාකා මහ උපාසිකාව අපෑදුන්නේ අව බුදුහාමුදුරට යෝජනා කළා මේ වැසි සලුවක් නියම කරන්න කියලා. ඊට පස්සේ තමයි වැසි සලු පූජාව කියලා එකක් කරන්නේ නාන කඩේ පූජ කරන්නේ. අන්දනේ කියලා එකක් තියෙනවා නාන කඩේ කියලා එකක් තියෙනවා. නාන කඩේ වගේ එක තමයි ඔය වැසි සලුව හැටියට පූජ කරන්නේ නාන. එතකොට රහතන් වහන්සේලා නිර්වස්ත්‍රව ගහලා නාන. ඉන්දියාවේ මොමත්තේ මම ධම්මල දැනුත් එමේ සීයල සරම පොඩට විසි කරලා අකට වැස්සා. මොකෝ මාළු අතරනෝ මේ මොනවද දෙන්නේ කියලා. නේද? දැක්කත් අතරන්නේ. ඒ නිසා ඒක වරදන්නේ. ඒවන මේ දෘෂ්ටි වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයාගේ අසහනේ වැඩි වෙනවද නැද්ද? සියල්ල හදා මගේ මොකද වෙන්නේ එහෙම දෘෂ්ටි. ඒ දෘෂ්ටි තියෙන මම දැක්කා මම පීඩා වේදන වැඩි කියලා. දවසක් පන්සලේ ඇවිදවිද වත්කන් මිනිස්සෙක් දැකලා මිනිස්සුන්ට සරගල්ලා කිව්වා ඔම කෑම කනවාද? වාඩි වෙලා පිළිවෙලට කන්න ඕන කෑම. කියලා කිව්වා. මිනිස්සුන්ට වාඩි වෙන්න දෙන්නේ නැහැ කුටුවත් තිබ්බෙත් නැහැ. ඒ අර ඇවිදවිද හඳ හොඳ නැහැ කියන එකක් අපි ඔළුවට දාලා දෙවිලා අර මිනිස්සෙට දොස් කිව්වා මේ ඇවිදවිද කෑම කනවා. අපිත් එහෙමනේ නේ කෑන කොට කතා කරන්න එපයි කියනවා වගේ කුද්දේවා. දැන් වෙන රටවල මිනිස්සු වැඩිම කතා කරන්නේ කන වෙලාවට. ජීවිතේ දින ඔක්කොම පස්සේ කතා කර කන වෙලාවට සිද්ධ වෙනවා නේද? කතා කරන්න තියෙන වෙලාව නේ ලස්සන රසවිඳින කතා කරන්න තමයි. මේ අපේ වෘත ඔව අයින් කරගන්න. ඔය සම්පූර්ණ අයින් කරගන්න කිසිම වැඩක් නැහැ. දැන් පටන් ගන්න හදපු එක අමතක වෙනවා ඒක කියන්නේ. මොකක්ද? එක්කේම එක්කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට මොනව හරි උත්තරයක් දෙන්න. ternary අපි සිග්මන් වරුන්ගෙන් ඕනේ. අපි අනිත් අයගෙන් ප්‍රශ්න ටික අහනවා. හැමෝම උත්තරයක් දෙන්න කැමතිද? සංසාරය කියන්නේ මොකක්ද? පිටිපස්සේ ඉන්නේ මෑන. දිගින් දිගටම ඉපදීම සංසාරය කියන්නේ. මේ මෑනේ අපි හම් පවුමින් කියන්නේ මොකක්ද? ඒක තමයි. තව පැහැදිලි කරන්න. කුසල කුසල් කියන්නේ නෝ පැත්තක් තියෙන එක ලෝකෝත්තර ලෞකික වශයෙන්. හොඳ නැහැ. හරි. ජීවිතය කියන්නේ මොකක්ද? යමට අමාරුනේ. ජීවිතය කියන්නේ මොකක්ද? ඈ? ජීවිතය කියන්නේ හොඳින් ජීවත් වෙනවා. නිවන කියන්නේ මොකක්ද? ඒ නැති බව දකින්නේ කවුද? දකින කෙනෙක් නැති දෙයක්. කර්මය කියන්නේ මොකක්ද? එයා කෙලවර පිටපස්සෙන් තමන් කරන ක්‍රියා කර්ම. ඊට පස්සේ විපාකය කියන්නේ මොකක්ද? ඊට අනුකූල අනුරූප විපාකය කියන්නේ. මනස කියන්නේ මොකක්ද? සිත. ඒකේ ස්වභාවය පොඩ්ඩක් පැහැදිලි කර. සිත කියන්නේ සිත මනස සිත ඔක්කොම එකයි. මේ මොකක්ද? දේවල් එකක් තමයි සිත කියලා කියන්නේ. මරණය කියන්නේ මොකක්ද? ජීවිතය අතහැර යාම. හොඳයි. ලොකුම දුක මොකක්ද? ඉපදි කොහේ ඉපදි? ඥාතින්නෙක් අතර ඉපදි. ඈ ඕනම භවයක ඉපදුනොත් දුකයි. කොහොමද ඒක දැනගත්තේ? ඉපදීම නෙමේ දුක, මානසික කෙලෙස් ඉපදීමයි දුක. දැන් රහතුන් දුකක් නෑ, බුදුරුන් දුකක් නෑ. තාමකද්ද පිටපස්සෙන් නේද? ඔබේ ලොකුම හතුරා කවුද? ආ දෙන්න ඔකේ. අකියන් විතරයි ඔකේ. මාත්‍ය ඒ වගේ ආ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඔබේ ලොකුම හතුර. ඊළඟ එක නේ ඔබේ හොඳම මිතුරා කවුද? ධර්ම. ඊළඟට ධර්මය කියන්නේ මොකක්ද? ධර්මය කියන්නේ හොඳින් කියන දේවල් මනාකොට අවබෝධ කරගන්න. ඒ කියන්නේ කියන ඕන දෙයක් මනාවට අවබෝධ කර ගැනීම ධර්මයක්ද? ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය දේවල්. ජීවිතේ නැති කර ගැනීමට අවශ්‍ය දේවල්. දැන් මන් දේශනා කරන්න සියදිවි හානි කරගන්න. ජීවත් වෙන ආකාරය නෙමෙයි කියලා දෙන්නේ ජීවිතේ අවසන් කරගන්න ආකාරය, නැති කර ගන්න ආකාරය, සියදිවි හානි කරගන්න ආකාරය. කැමතිද සියදිවි හානි කරගන්න? කැමති නැහැ. ඒ කියන්නේ දැන් ජීවිතයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා නේ? එහෙමනේ හිතන් ඉන්නේ. දැන් මෙතන ජීවිතයක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඔය හිතන් ඉන්න තැන ජීවිතේ නැහැ. මොහොතකින්ම නැති වෙන නෙමෙයි, ඇති වෙන තැනම නැති වෙනවා. ඒ කියන්නේ ප්‍රාත්මක් නැහැ. හිතන් ඉන්නවා විතරයි. ඒ කියන්නේ මිරිඟුවක ජලය නැහැ, බොන්න පුළුවන් ජලයක් නැහැ. හිතන් ඉන්නවා විතරයි, හැඩ පේනවා විතරයි. ඔබ මේ මොහොතේ ඔබේ ජීවිතය කියලා ඔබ යමක් අල්ලගෙන ඉන්නේ මිරිඟුවක්. ඒක එහෙමයි කියලා පේන්නේ නැද්ද? ඒත් ඒක පස්සේ දුවන. දැන් පුළුවන් බැරිද? පින් කරපු හැටියට පුළුවන් වෙනවා. ඒ කියන්නේ Tamanට ඇත්තටම පුළුවන්ද බැරිද? පුළුවන්. පුරුණේ වෙන්නේ කියන්නේ. හරි, හොඳයි. ඇස කියන්නේ කුමක්ද? ඇස පහළ වීම කියලා කියන්නේ කුමන අවස්ථාවකටද? ඇස පහළ වූවා කියන්නේ මොන අවස්ථාවකටද? ඇසක් පහළ වූවා. ඇහ කියන්නේ මොකද්ද කියලා කියන්නේ? රූපය. ඔව්. ඇස මොකද්ද? ආයතන. ආයතන නැත. හරි, මම ඊළඟට කියමු කන කියන්නේ මොකක්ද? කන කියන්නේ ආයතනය. ආයතනය කියන්නේ මොන වගේ එකක්ද? ඊළඟට කියන්නේ බලන්න. ආයතනයක් කියන්නේ මොන වගේ තැනක්ද? දැන් සාමාන්‍යයෙන් පිටින් අපි කියන ආයතනය කියලා කියන්නේ මොන වගේ ස්ථානයකටද? යම් කාර්යයක් නිෂ්පාදනය කරන, සම්පාදනය කරන ආයතනයක තැනකට කියන ආයතනය. ඒක බයිසිකල් හදන ආයතනය, ඒක වාහන හදන ආයතනය, එතන පොහොර හදන ආයතනය. එතකොට ඒ වගේම තමයි මෙතන රූප හදන ආයතන, ශබ්ද හදන ආයතන, ශබ්ද කොම්පැනි, ඈ රූප කොම්පැනි. එහෙනම් ආයතන කියන්නේ ඒ වගේ අපි ගමු. ඔබ තේරුම් ගන්න නිකන් බරපතල වචන දැම්මම තේරුම් ගන්න අමාරුයි, වට පිටාවෙන් තේරුම් ගන්න. හොඳයි, හරි. වේදනා කීයක් තියෙනවද? ඈ? තුනයි. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා තුනයි, මිශ්‍ර වේදනායි හයයි. ඊට පස්සේ තව ওই වේදනා වශයෙන් අපි ධර්මයේදී සිය ගාණක් තියෙනවා. වේදනාවත් බෙදිබෙදී යන හරියට අර කල මැච් කරනවා වගේ තමයි ලෝකේ දිගට දිගට යන වේදනාවන් වල ප්‍රභේදය පරිමිතයි. ප්‍රධාන වශයෙන් ගත්තාම අපි ඒක සුඛ දුක්ඛ උපේක්ෂා සහ ඊට පස්සේ මිශ්‍ර. ඒ වර්ණ කොච්චර නිර්මාණය කරත් වර්ණ හතරයි නෙදියේ නේද ප්‍රධාන. ඒ ප්‍රධාන වර්ණ කීපයකින් තමයි ලෝක සියලු වර්ණ නිර්මාණය කරන්නේ. සියලු චිත්‍රවල සියලු වර්ණ ප්‍රධාන වර්ණ කීපයක සංයෝගයකින් හැදෙනවා. ඒ වගේ තමයි සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාව. ඔව්, එහෙම. වාදී ඥාන සම්පයුක්ත විපයුක්ත සංකාරික අසංකාරික වශයෙන් උමු තියෙනවා නේද? අපි ධර්ම ඉගෙන ගන්න. ඊට පස්සේ කොහොමද ඊළඟට මායя කියන්නේ කවුද? අපේ අප්පච්චි. අවසාන මොහොතේ හම්බෙන එක්කෙනා. ඈ? බය හිතෙනා නේද? මායර බය නැද්ද? නැත්තම් අපිව දැක්කම මායя බය වෙන්නේ නැද්ද? නේද? මරණයට බය වෙවුලන වෙවිලිල්ල දැක්කම මායයට දුක හිතෙන්නේ නේද? මායя ඈත නෙමෙයි මේ දැන් මායя ඉන්න. මේ ශරීරයේ ඡය වීම මේ දැනුත් දශම ගානකින් බොහොම පොඩ්ඩකින් මේ ඡය වෙනවා නේ. ලබන අවුරුද්දේ මේ ඡය වීම පෙනෙන විදියට තේනවා. අනේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ හරි වයසට ගිහිල්ලානේ කියලා කියන්නේ. එතකොට හොඳට පේන මට්ටමට වයසට ගියාට පස්සේ. නමුත් මේ මොහොතේ මේ මායя කියන ධර්මතාවයට හසු වෙවි අපි. ඡය වෙවි යන හැබැයි ඒක නිසා කරන්න තියෙන මොකද? සන්තෝෂෙන් ඉන්න ඕනේ. මායяගේ මේ දේවල් මායයට බාර දෙන්න. මායяගේ දේවල් මායයට බාර දීලා ඉන්න. මායяගේ දේවල් මායයට බාර දුන්නාම
අපි සැලලු.
මහ පොළොව මහ පොළොවට බාර දෙන්න. හැමදේම ඒ ඒ දේවල් වලට බාර දෙන්න. හුලඟට හුලඟේ අයිතිය දෙන්න. රස්නේට රස්නේ අයිතිය දෙන්න. ජලයට ජලයේ අයිතිය දෙන්න. මහ පොළොවට මහ පොළොවේ අයිතිය දෙන්න. කොහොම බලන්න දැන්? ගැඹුරු ආදයක් නේද? දැන් තමන් ෆ්‍රී හරි නිදහස්. ඒ අයිතිය ඔක්කොම මේ මානසින් ගොඩ ගහගෙන ඊට පස්සේ පුජ්‍යලයක් වෙලා ඒ පුජ්‍යලයා ගැහණියෙක් වෙලා පිරිමියෙක් වෙලා ඊට පස්සේ ඒ පුජ්‍යලයා සිංහලයෙක් වෙලා ඊට පස්සේ ඒ පුජ්‍යලයා බෞද්ධයෙක් වෙලා ඊට පස්සේ දෘෂ්ටිධාරියෙක් වෙලා ඊට පස්සේ හොඳ භාවනාකාරයෙක් වෙලා භාවනාකාරයේගේ හොඳ මේ පරමාර්ථ භාවනාකාරයෙක් වෙලා හරි ගැඹුරු තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා මිනිස්සයා. සංකීර්ණ වෙලා. හරි සංකීර්ණ වෙලා. මේ සියලුම සංකීර්ණත්ව අයින් කරගන්න. කවුද බාර දෙන්නේ? අයි කතාවන්නේ මම තමයි මේ. එතකොට ආයතනක වගේද? මගේම තමයි. අද කියන්න. ඉපදුණු තැනම නැති වෙනවා කියන්නේ මොකක්ද? අපේ ආතිරිපස්සේ ඉන්න මං වගේ ඔළුව තියෙන මාත්‍යා. ඉපදුණු තැනම නැති වෙනවා කියන්නේ මොකක්ද? ඇතිවුණු තැනම නැති වෙන. ඉපදුණු තැනම නැති වෙන. ඈ? ඔකේ ඇන්නේ. ඔකම කියන්නේ. ඔබතුමා ටික කතා කරන්න පුළුවන් ඇති ගොඩාක් බනහනෝ එහේ මෙහේ හැමතැනම. දුටුවා දුටුව පමණයි. සෙවනල්ලා හරියට ඇති වුණ දැනම නැති වුණා කියන සිද්ධිදහමය උදාහරණයක් දක්වන්න මට දැන් මේ පහල වුණා. තද නින්දේදී උල්කාපාතයක් වත් වුණා වාගේ. ඒ කියන්නේ හැබැයි අවදි වෙන්නේ නැහැ එයා. තද නින්දේදී ලොකු උල්කාපාතයක් වත් වෙලා ඒක පළාතකට දැන් මෙහාට පේනෝනේ ආයත පළාතක උල්කාපාතයක් වත් වෙනකොට මෙන්න පේනවා. ලොකු ආලෝකයක් පිටවගෙන මුල් පළාතම එළිය කරගෙන පාත් වෙලා පොළොවට වැටෙන වතුරකට හරි මූදකට හරි වැටෙනවා. ඉතින් අපි තද නින්දේ ඉන්නේ. ඉතින් කවුරු හරි කියනවා ඊයේ පුතා මේ උල්කාපාතයක් පාත් වුණා. ඇත්තද? ඇත්තද තාත්තා? ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයාට ඇති වුණ තැනම නැති වෙලා. ඒ කියන්නේ එයා කිසිම විෂයක් කිසිම දෙයක් ඒ ගැන තැකීමක් සිදු නොකරමින් වාසය කළා. රහතන් වහන්සේලා ගෙදරදී දකින්න පුළුවන් ඕන තරම්. අනිත් කෙනා හොඳට නිදාගත්තට පස්සේ එහා දිහා බලාගෙන අර ගොරෝන එක කපලා අනිත් ටික ගන්න පුළුවන් නේද? නැත්තම් කියන එක ඒක කපලා අනිත් ටික ගන්න පුළුවන්. රහතන් වහන්සේ ලස්සනට ඉන්නේ තද නින්දේදී රහත් වෙලා කිව්වොත්තර දක් නැහැ. අවදි වෙච්ච ගමන් තමයි අර කියන්නේ කීවට කියන්නේ මෙයා නිදාගත්තාම හොඳයි කියලා. ඒ තද නින්දේ රහතන් වහන්සේ ඉන්නෝ. ඈ ඒ අඩනින් දෙදිනේ හීන පේන්නේ ඔක්කොම පේන්නේ අඩදින් දෙදි. තදනින් දෙදි හීන පේන්නේ අඩනින් දෙදි. ඒ කියන්නේ අපි මේ උදාහරණයක් ගන්න මේ නිදාගත්තම රහත් වෙන්නේ නැහැ. එක උදාහරණයක් ඔන්න බලන්න අපි නිදා ගන්නවා. හටකට ගිහිල්ලා නිදා ගන්නවා. දන්නේ නැහැ මේ රටේට නිදි කියලා. ඔබ ඥාතිකෙදරක ගිහිල්ලා වෙන පළාතකට ගිහිල්ලා නිදා ගන්නවා. දන්නේ නිදා ගියාට පස්සේ දන්නේ අපි එහෙද නිදි කියලා. අපි ওই සමහර අය හිතන ගෝණි පඩංගු නිදි ගන්නකොට අනේ මේ මනුස්සයා මාර දුකක් විඳින්න කියලා නිදාගත්තට පස්සේ රජමාලිගාවත් ගෝණි පඩංගුවත් දන්නේ. අවදි වෙච්ච ගමන් තමයි දන්නේ. ඩෝක්කාරය කුණුකාණිය හොඳට නිදාගන්නේ. හොඳට නිදාගන්නේ. න්‍යායය දන්නේ සිසිල් සුලං හමායන මෙහෙදි මේ ඒති රූම් එකක නිදා ගන්නවා කියලා කුණු කාන්න හිතලා ඉන්නේ. අවදි වෙනවා ඊට පස්සේ මිනිහා ගහන්නේ කියලා. එහම කාන් වල බුද්ධි ගැත් කට්ටියම ඉන්නවද එතන නෑනේ. ඇති උනම තැනම නැති වෙනවා කියන වචනය දෙන්නේ ධර්ම උපායක වචනයක් ඒක. ඒක හරි ගිලින කට්ටිය හරි පරිස්සමින් ගිලින්න ඕන ධර්ම උපායක වචනයක් නොමග යන්නේ නැතුව හරියට ඒ කාරණේ තේරුම් ගන්නවා. පැවැත්මක් නැතුව ඇති වුණු තැනම යමක් නැති වෙනවා නම් ඒක ඇහැට කනට නාසයට දිවට ශරීරයට ගෝචර කරගන්න බෑ ස්පර්ශ කරගන්න බෑ. එතකොට එච්චර වේගයක් තුල අවදියක් තියනවා කියලා කියන්නේ එයා ඇතිවීමට සහ නැතිවීම කියන මේ ක්‍රියාවලියට හසු නොවන පැවැත්මක් නැති කෙනෙක්. පැවැත්මක් නැති කෙනෙක් කියලා කියන්නේ සංසාරේ වරුපු කරපු දර්ශනයක් තියෙන කෙනෙක්. හොඳයි. දැන් ඊළඟ මාතෘකාවෙන් ලොකු ප්‍රශ්නයක් අහන්න ඕනේ. නිවන් දකින්නේ මොන ඇසින්ද? කටේ කියනවනේ හැමෝම නිවන් දකින්නවා නිවන් දකින්නවා නිවන් දකින්න යන්නේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ නේද? නිවන් දකින්නේ මොන ඇසින්ද? නිවන් දකින්නේ ඇසක් නැහැ. ඇසක් නැත්තම් නිවන් දැක්ම තුල මොනවද දකින්නේ? දකින්න දෙයක් දකින්න දෙයක් නැත්තේ ඇසේ ප්‍රශ්නයක්ද නිවනේ ප්‍රශ්නයක්ද? හා දකින්න දෙයක් නැත්තේ නිවන පැත්තේද නැත්තේ ඇසේ පැත්තේද? ඇසේ පැත්තේ. ඇසේ පැත්තේ නැත්තම් එතනින්ම ඇස දැකීම කියන එකට අවදි වුනේ නැති වුණොත් ඊළඟ ප්‍රශ්නට යන්න බෑ. මොකද එතනින් ඇහුනොත් එතෙන්ට යන්නේ නැහැ. එතනින් ඇහුනොත් එතෙන්ට යන්නේ නැහැ. එතකොට මේක මේ දකින දේ තුල විචිකිච්ඡාව සැකය දුරු කරගන්න කොහොමද මේක නිවන මේක නිවන නෙවෙයි කියලා සැකෙන් සැකෙන් තොරව ගන්න විජුව ගන්න පුළුවන්කම තියෙනවා. සමහර අය නිර්වාණ ධර්මයේ කොටස් කොටස් තමන්ට තේරි තේරි යනවා. නමුත් ඒක හරියට ගන්න සැක වුණොත් එහෙම බෑ. හරියට සැක නැතුව ගන්න ඕන. හොඳ ප්‍රඥාවෙන් ගන්න. හොඳ අවධියෙන් හොඳ වටපිටාව හොඳ සිහියෙන් ඒ තේරුම් ගත්තම හරි දේ තුල අපි හරියට ඍජුව පිහිටන්න ඕන. හරියට ඍජුව පිහිටන්න ඕන. නිවන තුල වචන නැහැ කියන්නේ. නිවන තුල වචන නැහැ කියන්නේ මොකක්ද? හා? වචන හැමදෙස්සෙම අන්තයක තියෙන නිසා. නිවන අන්තයක නැති නිසා නිවන තුල වචන නැහැ කියලා කියනවා. තේ නිවන තුලට ගමන් කිරීම සඳහා මොකද්ද තියෙන මාර්ගය මොකද්ද තියෙන නිමග මොකද්ද තියෙන අත්බල විදර්ශනාව ඒ කියන්නේ විදර්ශනා කළාම නිවනට යන ඒක මාර්ගය. හරි. ඊළඟ අපි මහත්යෙන් අහමු විදර්ශනාව කියන්නේ මොකක්ද? තියෙනවා තැනම නැති වෙන ස්වභාවය බලන එකද කොහොමද විදර්ශනා කරන්න කියලා නියමෝද කියන්නේ කොහොමද විදර්ශනාව අපි මේක දකින්නේ කොහොමද විදර්ශනාව කියන්නේ මොකක්ද අවබෝධයෙන් බැලීම සිහිය පවත්වා ගැනීම හරි හරි ඊළඟ හැලෙන වාසනම කියන්නේ බලමු යාගෙන තහල ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද මමත්වය කියන්නේ මොකද්ද කියලා කියන්න බලන්න. මැනේ නැසෙල් මමත්වය නැද්ද? මමත්වයෙන් දුර වීම කියන්නේ මොන වගේ දෙයක්ද කියන්නේ? අදහසක් එන්නේ නැද්ද? ඒකත් හොඳයි. දැන් මේ පැත්තේ බලමු. කොහොමද තියෙන්නේ කියලා. අපටම බුදුහාමුදුරුවෝ කියන්නේ කාටද? ඈ අපටම බුදුහාමුදුරුවෝ කියන්නේ කාටද? අපට සිරි මං ඒක දන්නේ නැහැ. අපටම බුදුහාමුදුරුවෝ කියන්නේ කාටද? මේ ප්‍රශ්නේ මේ පැත්තෙන් බාර ගන්නවද? ලකුණු 10ක් අම්බරයි. අපටම බුදුහාමුදුරුවෝ දන්නේ. පටිම බුදුහාමුදුරුවෝ. පටිම බුදුහාමුදුරුවෝ දන්නව අපටිම දන්නේ. ප්‍රතිමාවට තමයි පට කියන්නේ. පටිම. ප්‍රතිමා. එතකොට ප්‍රතිමා ඈ බැබ අන්නහරි අන්නහරි ඒක තමයි නෙමෙයි බුදු කියන ස්වභාවයෙන් පෙන්වන්න පුළුවන් එක නෙමෙයි. ඒකට ප්‍රතිමාවක් නැති ස්වභාවයට කියනවා අප්පටිම. මෙන්න මේ අප්පටිම බුදුහාමුදුරුව අදත් අපිට දකින්න එනිසා අපටිම බුදුහාමුදුරුව ඔබ දකින්න. ඒ කියන්නේ ප්‍රතිමාවක් නැති බුදුන් දකින්න. ප්‍රතිමාවක් නැති ආනන්දහාමුදුරුව දකින්න. ප්‍රතිමාවක් නැති ඔබත් ඔබ කවදක හරි දකින්න. ඔබ තුලත් ප්‍රතිමාවක් නැති බව කවදක හරි ඔබ දකින්න. ඊළඟට අසංකාරික බව කියන්නේ මොකක්ද? එකතු වීමක් නෑ. තව දැන් බලන්න මේ වචනත් අයිති වෙන්නේ මොනවටද? වචී සංකාර. එකොට අසංකාරික කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් වලින් සංස්කරණය නොව එහෙම නැත්නම් ඉන්ද්‍රියපත් නැති අවස්ථාව සංකාරික. එතකොට නිවන සංස්කාරක දෙයක්ද? නිවන සංස්කාරක දෙයක් නෙමෙයි. ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද? ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකෙන් තව පොඩ්ඩක් ඕනම් පැහැදිලි කරන්න ඔබ දන්න අනිත්‍ය සහ දුක්ඛ අනාත්ම. සියල්ල අනිත්‍යයි. පවතින හරි හරි මමත්වය සෑදෙන්නේ කෙසේද? මත්තේ සෑදෙන විදිය හරියට ඉගෙන ගත්තොත් ඒක අනිත් පැත්ත අපිට ඉගෙනගෙන මමන්තේ නැති කර ගන්න පුළුවන්. මමත්තේ සෑදෙන්නේ පේක තව උදාහරණයක් කියතොත් එහෙම මදුරු බෝ වෙන්නේ මොන වගේ තැන්වලද කියලා අහුවාම අපි කියන්නේ ජලාශ කුළු බොළවල් ඒ වගේ තැන්වල කියලා කියන මදුරු බෝ මදුරු සෑදෙන්නේ. එතකොට විවිධ සත්තු ඉන්න ඒ සෑදෙන්න එක එක තැන් තියෙනවා. එතකොට මමත්වයේ කියන එක අන්න එක්තරා ස්වභාවයක් හට ගන්නකොට තමයි මමත්වයේ කියන එක සෑදෙන්නේ. මේ අපේ මනස තුළ අනවබෝධය කියන එක අවිද්‍යාව කියන එක තියෙන නිසා ආන්න එතන තමයි මමත්
තියෙන්නේ.
අවිද්‍යාව කියන මඩගහුරේ අන්ධකාරය කියන ඒ මඩගහුරේ මේ මමත්වයේ කියන මතුරුව හැදෙනවා කියන එක. හරියට දකින්නේ නැහැ. හරියට දකින්නවා නම් ප්‍රශ්නේ හැදෙනකොට ප්‍රශ්නේ විසඳිලා ඉවරයි. මනසකට හොඳ බැට්මන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් බලන්න බෝලේ එනකොටම දක්ෂ බැට්මන් කෙනෙක් නේද? යනපු ගමන් පහර දුන්නා. හයක් හතරක්. එයාට පුහුණුව නැත්තම් මොකද වෙන්නේ? පිට උසනකොට බෝලේ ගිහිල්ලා ඉවරයි. වාදේ. එතකොට අපි මොකද කරන්න ඕන? දක්ෂ මානස පිළිබඳ විද්‍යාව උපදපාදී. විද්‍යාව උපදවා ගත්ත කෙනෙක්, ආලෝකය උපදවා ගත්ත කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ නම අසිපිය නොහැලා බලන් ඉන්නවා කියන්නේ අන්න එතන. මේ මාස ඇස්වලින් මේ බලන් ඉන්නවා නෙමෙයි. අවබෝධ කරගත්ත අවබෝධයේ දැස අසිපිය නොහැලා බලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට නොබැදී පවතින්න පුළුවන් කියන එක අසිතිය නොහිලා බලන්න පුළුවන් ධර්මයක් තියෙනවා. ධර්ම කිසිවක් සමග ගැටෙන ගුණයක් හරි කිසිවක් සමග ඇලෙන ගුණයක් හරි වෙනස් කරන ගුණයක් හරි ආද නැහැ. සියල්ල දැන් අපේ සිතේ යම් කිසි ස්වභාවයක් එක්ක අපි ගැටෙන්න පටන් ගත්තොත් අපිට ධර්මය මගේ ඇරෙනවා. කිසියම් ස්වභාවයක් සමග ඇලෙන්න පටන් ගත්තොත් ඒ ධර්මය මගේ හැරියනවා. ඉන්ද්‍රිය ගුණයට නැඹුරු වුණොත් ඒ ධර්මය අතුරු දහන් වෙලා යනවා. ඉන්ද්‍රිය ගුණය කියන්නේ ඔය ජීවිතයේදී පාවිච්චි කරන ඉන්ද්‍රිය පැවැත්ම. ඉතින් එකක් නෙමෙයි, ඉතින් දහස් ගානක් නේද ස්වභාවය. ඔය ඔක්කොටම කියන්නේ ඉන්ද්‍රිය ගුණය. ඉන්ද්‍රියන් භාවිතා කරන අයගේ පැවැත්මේ පවතිනා වූ සියලුම පද්ධතිය ඒක කියන්නේ දවස් ගානක් කියන්නේ ඉන්ද්‍රිය ගුණය. දැන් මේ අවුරුදු ගානක් තිස්සේ නේද 40 වසක් 50 වසක් 60 වසක් මේ පාවිච්චි කරේ මොකද්ද? ඉන්ද්‍රිය ගුණය. ආන්න ඒක ඉන්ද්‍රිය ගුණය පාවිච්චි කරා. ඔය පිටින් ඉඳගෙන නිර්වන් නිවන පිළිබඳව තියෙන නිර්වචන තියෙනව නේද? නිවනට යනකොට ඒ ඔක්කොම බොරු වෙනවා. දැන් අපි රටකට යන්න කලින් ඒ රට පිළිබඳව අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා, හිතාගෙන ඉන්නවා, ඒ වගේම ටිකක් පොත්පත් වලින් බලලා තියෙනවා. ඔය ඔක්කොමත් අරගෙන ගුවන් යානෙට නැගලා ඒ රටට යනවා. බැස්ස ගම මොකද වෙන්නේ? අර හිතාගෙන හිටපු එකක්වත් ඔන්න ඔය වගේම තමයි නිවනේ අත්දැකීම. හිනා යනු, දුක හිතෙනු, ඇදෙනු, ඒක තමයි වෙන්නේ. අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ මම මෙච්චර කාලයක් හිතන් හිටියේ මොකද්ද මේ කියලා. එනිසා ඔය නිවන ගැන තියෙන සංකල්ප එකක්ම එදාට වළංගු නැති වෙයි. ඈ තියෙන ඉතින් Taman දකින්න. තමාගේ හිත ඇතුලේ ඒක වැහිලා තියෙන්නේ නේ, කෙලෙස් වලින්, ආවේග වලින්, තරහෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, මානෙන්, ඒ වගේ දේවල් වලින් හිත ඇතුලෙන්ම නේනේ. දැන් අපි කැමති නෑ ඉරිසියාව එනකොට, අපි කැමති නෑ. නමුත් ඉරිසියාව එනවා පාලනය නැති අනවබෝධිත හිත එනවා බිඳගෙන, යාව බිඳගෙන එනකොට අක්ක. මරණය ඉක්මවල යන්නේ. දැන් ඔය සමහර ක්‍රියාවලියන් එහෙමයි, මිනිස්සුන්ගේ ඒ තියෙන අවධානම පවා ඉක්මවා යන ඔය මිනිස්සුන්ගේ තණ්හාව, ආශාව, අවශ්‍යතා. එනිසා අපි මිනිස්සුන්ට අනුකම්පා කළ යුතුයි. මොකද හේතුව මිනිස්සුන් ඒ මිනිස්සුන්ටම පාලනේ නැහැ. මාරයා විසින් පාලනය කරන මධ්‍යස්ථානයක මිනිසා කියනගෙන ජීවත් වෙනවා. මාරයා විසින් පාලනය කරන මධ්‍යස්ථානයක මිනිසා කියන සත්‍යය ජීවත් වෙනවා. ඒ නිසා දෙවියන්ට නෙමෙයි අයිති සියලු මිනිස්සු මාරයට. සමහර දෙවියෝ කියලා අදහන්නේ මං හිතන්නේ මරුව වෙන්න. මරන්න මාරයා, දෙන්න දෙවියන්. මාරයි කියන්නේ ඉතින් මාරයිම තමයි.
මාරයිම තමයි. මාරයි.
ඒක මාර වැඩ.
මාර වැඩ.
අසාධාරණ දේවල් වලට කියනවා ඒක මාර වැඩක් කියලා එහෙමත් කියනවා. ඒත් මාරයි කියලා
කියනවා.
ධර්ම දේවල් කියනවා මාර බහ කියලා කියනවා. තව කියන පට්ටයි කියලා කියනවා. අපෝ යෝ වචන වචන පාවිච්චි කරනවා. දේව මට අරහං නේ, බුදු ගණ. ඒ ඉතින් නොදන්න කමට කියන්නේ. ඒ කියන්නේ වටිනාකම කියලා නිව කරන්න බෑ. බුදු ගණ අනන්තයි. හා බුදු පිට එක එහෙම කියලා කියනවා. ඒවා එක අතකින් සමහර ඒවා නොදැන පව් සිද්ධත් කරගන්නව නොදැන කියන කතා නිසා. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහමු. ඔය ඉන්නේ පෙළි දෙක තුනක් නේ මොනවා හරි. ගති කියන්නේ මොකක්ද? ගති ඒ මහත්යට තියෙන මොන ගතියද? ඔව් ගති ගති ගති. අපාරේ කියන අද කිසි ගතියක් නැහැ කියලා කියන්නේ. මොකද දැන් ඔයාට තියෙන ගතිය මොකද දැන්? නිදිමත ගතිය. එන මොකක්ද තියෙන ගතිය? අපිට තියෙන මොනක බ්‍රාහ්මණ ගති තියෙන, දේව ගති තියෙන, මනුෂ්‍ය ගති තියෙන, තිරිසන් ගති තියෙන, පෙරේත ගති තියෙන, යක්ෂ ගති තියෙන. දැන් වාඩි තියෙන ගති මොකක්ද? බලු ගති තියෙන, වලක් ගති, දිංග ගති, නරි ගති තියෙන නේද? ගති කොට වැඩ දැන් දැනෙන ගතිය මොකක්ද? සහැල්ලු ගතියක් දැන්. ඕම ගති ගොඩාක් තියෙන, ගති විමුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ගතියක් නැති වෙන්න. මොකෝ නැහැ ගතියක් නැහැ. දැන් ගායනාත් දෙන්න කිසි ගතියක් නැහැ.
ඕකේ තමයි මනක මෙලෝ රහක් නැහැ.
මෙලෝ රහක් නැහැ. ඔව්.
මෙලෝ
රහක්. මෙලෝ රහක් නැහැ කියන්නේ මේ ලෝකේ වැඩක් නැහැ කියන එක. යා කියන්නේ එහෙනම් ඉතින් කියන්නේ ලෝකෝත්තර භවයන් කියලා නේද? මෙලෝ රහක් නැත්නම් ලෝකෝත්තර සෝයාපන් කියලා කියන්නේ. මෙලෝ රහක් නැත්නම් ලෝකෝත්තර සෝයා. මෙලෝ කොහොමද රහක් නැහැ තමයි. ඒ ගතියක් නැහැ කියන්නේ ගතියක් හරියට ආවේ නැති නිසා. ඒ ගතියක් බලාපොරොත්තුෙන් ගතියක් නැහැ කියන්නේ. ගති දුරු කරගන්න නෙමෙයි, ගතියක් ගන්න හිතාගෙන. දැන් මේ අපි කියන්නේ මේ ගති දුරු කරගන්න. අරක මේ ගතිය ආවෙ නැති නිසා සංවේගයෙන් ඉන්නේ මිනිහා. මේ ගතිය ආවෙ නැති නිසා සංවේගයෙන් ඉන්නේ. මෙතන ගති නැති කරගන්න අපි උත්සාහ කරා. මොනවද? සියලු ගති නැති වෙන්නේ. යන්ති ගතියක හිටියොත් ඒ ගතියේ ගුණය හැදෙනවා. ගතියට චුතිය. චුතියට අනු ප්‍රතිසම්පය. දැන් ජීවත් වෙලා ඉන්නේ ඔව් තිබුණුත් ගතිය තිරිසං ගතිය මලම් තිරිසෙ. එතන මම එක්තරා රාජ්‍ය නිලධාරියෙක් ළඟට ගියා බලන්න මිනිහා හරි සරණ අබුරුගෙන මිනිහ දිහා ටික වෙලා බලාගෙන ඉන්නේ මට පේන කබරේ. කෙලින්ම මලාට පස්සේ නගරේ විශාලම කබරේ ඇවිල්ලා උපදිනවා. තායිකනේ දිහා බලාගෙන එයාට පොළඟෙක් වෙනවා. තුනාට පස්සේ අනිවාර්යෙන් තියෙන අපුරු ගතියට පිළිගන්න ගතිය පොළඟෙක් වෙනවා. සමහර අය දිහා බලාගෙන හිටියම දේව ගතියක් වෙනවා. සමහර අය දිහා බලන් හිටියම මනුස්ස ගතියක් වෙනවා. දැන් ඒක අම්ම කෙනෙක් දවසක් මම වැඩසටහනට ගිය කියලා දස් සෙට් එක නෑ, දස් 32ම නෑ, hinawa hari lassana. ඒ අම්මගේ හරි ප්‍රියමනාප වෙනුමක් තියෙනවා. දැන් දස් සෙට් එක නැතුව hina වුණාම ආච්චි අම්ම හරි හැදයි. ඒ hinawe ඇත්ත තියෙන්නේ දත්වල නෙමෙයි ඒක තියෙන්නේ. ඒ යාගේ එන ගුණයත් එක්ක ඒක දස් සෙට් එක නැතත් එනවා ඒ ගුණය. hinawe lassana එනවා. දැන් දත් තිබිලා hina වුණා සමහර අය lassana නෑනේ. දත් නැවත් ඒ ගුණේ එනවා ඇතුළේ මනස දිනනකොට. ඉතින් මේ ආත්ත්‍ය අම්ම දිහා මම බලාගෙන ඉඳලා කිව්වා ආත්ත්‍ය අම්ම කැමති ලබන ආත්මේ මිනිස්සෙක් කියලා උපදින්න නේද කියලා ඉතින් මම ඇහුවා. ඇහුවාම අනේක සාලුව කරින් බිමට දාලා පසක පිටවල වැන්දා ඉස්සෙල්ලා. ඉතින් ඔබ වහන්සේ දන්නේ කොහොමයි මම ඕකටමයි පාරමී පුරන්නේ. ආයි මිනිස්සෙක් කියලා උපදින්න, මිනිස්සෙක් කියලා තින්දාම් කරන්න තමයි මම මේ කැමැත්ත කියලා. ඒක තමයි මං සැකෙන් හිටියේ මට පුළුවන් වේ දන්නේ නැහැ කියලා. අක්කෝ පුළුවන් අනිවාර්යෙන් පුළුවන් කියලා. මේ අම්ම කරන්නේ මේ ඔය පන්සල් වලට බුද්ධ පූජා, ඇතිරිලි පාවාඩ මේවා එහෙම නිකන් මහා මහා එක එක කට්ටල හද හද 365 දවසම මාසෙන් මාසෙට එක එක පන්සලට එක එක කට්ටලේ දෙනවා. මේ කට්ටලේ දීලා ඉවර වෙනකොට අනිත් කට්ටලේ පරණ වෙලා. එතකොට එතෙන්ට ආයෙ දෙනවා. ආයි මෙහෙම චක්‍රේ දිදි ඉන්න මෙයාම අති මහල ගෙනල්ලා මල්ලල්ලා ඕකමයි කරන්නේ. එතකොට බලන්න එතුමියගේ හිතේ වැඩ කරන්නේ මොකද්ද? හැමතිස්සෙම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ශ්‍රද්ධාව වැඩෙනවා. නිර්වාණයට මෙහා කුසල සිත් වැඩෙනවා. නිර්වාණය අවබෝධ කරගන්න තිබ්බනම් ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. නමුත් නිර්වාණයට මෙහා කුසල ගුණ වැඩෙන හැම තිස්සෙම ඉන්නේ උතුම් තුන්වන් ගුණ සිහිපත් කරගෙන ඉන්නේ. කිසි හාමුදුරු කෙනෙක්ගේ දොසක් බලන්නේ නැහැ. මේක ගිනින් දුන්නා මේක හරියට දානවද නැද්ද කියලා කලකිරීමකුත් නැහැ. අවශ්‍යතාව තමයි බලලන්නේ මේව කරන්නේ. අවශ්‍ය දේ දෙනවා. කනස්සල්ලට හේතු හොයන්නේ යන්නේ නෑ. සමහර අය ඉන්නවනේ කනස්සල්ලටයි හේතු හොයන්නේ. හාමුදුරුවෝ කෙරෙහි හරි වේවා, සමාජය කෙරෙහි හරි වේවා, කනස්සල්ලට කරුණු හොයන්න එපා. එහෙමනොත් මොකද වෙන්නේ? නගර සභාවේ ටැක්ටරේ වගේ වෙනවා ඔබේ හිත. කනස්සල්ලට කරුණු හොයන්න අර පින්කම් කරගෙන යනවා. හිත සෞම්‍යව තියෙනවා, ශ්‍රද්ධාවෙන් පැවතිලා තියෙනවා, පින් සිතුවිලි වැඩෙනවා. ඉතින් මිනිස්සෙක් කියලා උපදිනවා. අර ප්‍රසන්න බව ඇති වෙලා තියෙන බුදු ගුණ සිහියෙන් හැමතිස්සෙම ඒවා කරන නිසා. ලොකුවට දන්නේ නමුත් බුදුහාමුදුරුවෝ කියන අර හොඳ පුජ්‍යලයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තියෙනවා. එතකොට උපදිනවා. ඒ තැන උපදිනවා. එනිසා ඔබේ ගතිය තමයි ඔබ හැමදාම වර්ධනය කරන්න ඕන. ඔබ වර්ධනය කරන්නේ පෙරේත ගතියද යක්ෂ ගතියද කියලා බලන්න. තමන්ගේ පොල් ඉඩමට, රබර් ඉඩමට, ගේට, දොරට පෙරේත ගතියක් ඇතුලේ වර්ධනය වෙලා තියුණොත් මොකද වෙන්නේ? මලාට පස්සේ කුප්පිය දාලා ගිනින් දාන්න තමයි වෙන්නේ. නේද? කට්ටඩිය වෙනවා, කුප්පියට දාලා ගිනියන්නේ, මූදේ දාන්නේ. ඉන්නවද මේ කට්ටිය මලාට පස්සේ කුප්පිය වල දාලා ගිනින් දාන්න හිට කට්ටිය? ඉන්න එහෙම එපා. හරියද? කාක්කත්ම බැරි නම් බුද්ධෝ බුද්ධෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය ඒ වගේ වචනයකින් හරි පටන් ගන්නවා. හරියට උපොත්ම බැරි නම් බුද්ධෝ බුද්ධෝ කියන වචන පටන්. මේක විශිෂ්ට දර්ශනය. ලොකු තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. එහෙම නැතුව මේ ගමන යන්න පුළුවන් කම නැහැ. නිවන පිණිස අතහැරීම කොහොමද පුරුදු කරන්න ඕන? මාත්‍ය කියන්න බලන්න. ඔව්. නිවන පිණිස අතහැරීම කෙසේද පුරුදු කරන්න ඕන? මනස එකඟ කළ යුත්තේ කවර කරුණක් අරබයාද උදෙසාද? නිවන උදෙසා. නිවන උදෙසා මනස එකඟ කරන නිවන පිහිටා ඇත්තේ කොහිද? දැන් මම ඔබේ මේ ප්‍රශ්නේ අහන්නම්. මම මේ ටීපෝ එක අත්හරින්නද? මේ තියෙන ටීපෝ එක අත්හරින්නද? දැන් ඔබතුමා මේ ටයිල් ටික අත්හරින්නකෝ. මේක මේ වහ මේ වහලත් හරින්නකෝ ඔය පුටුව අත්හරින්නකෝ වාඩි වෙලා ඉන්න අත්හරින්න ඕන දේ සහ අත්හරින්න අවශ්‍ය නැති දේ තමන් අඳුන ගන්න යමක් හේතුවෙන් තමන්ට ලෝභ ද්වේෂ මෝහ හටගනීද අන්න ඒ දේයි අත්හරින්න ඕනේ එහෙම නැතු අත්හරින්න ඕනේ නැහැ දැන් මට මේක මේ ටීපෝ එක අත්හරින්න ඕනේ නැහැ මට මේක නිසා ලෝභ ද්වේෂ මෝහ හටගන්නේ නැහැ මේ ටයිල් අත්හරින්න ඕනේ නැහැ මේක නිසා මට ලෝභ ද්වේෂ මෝහ හටගන්නේ නැහැ වාඩි වෙලා ඉන්න පුටුව අත්හරින්න ඕනේ නැහැ ඔකට පුටුවට දිනනද ලෝභ ද්වේෂ මෝහය කවුරු හරි ඔගුණින් වාඩි වෙන්නේ නැද්ද බෙදෙනු මගේ පුටුව වාඩි වෙන්නේ ඒ නිසා තෝරගන්න මේ අත්හරිනවයි කියලා ලෝකෙම තියෙන ඒවා මේ හොය හොයා අත්හරින්න ඕනේ යමක් ලෝභ දේශ මෝහ පදනම් වෙනවද ඒකයි අත්හරින්න ඕනේ එච්චර තමන්ට පීඩා මොකද්ද දුක මොකද්ද ඒකයි අත්හරින්න ඕනේ යංකෝ බික්ක දුක්ඛං තත්‍ර තේ චන්දෝ පහතක් යමත් මහණෙනි දුක ඒකට නැවත නැවත ඇලෙන ස්වභාවයෙන් ගෙදර නෝන වුණත් කමන්නේ මහත්ය වුණත් කමන්නේ දුකයි නම් අත්හැරලා ගන්න. හිතෙන් හිතෙන් අත්හැරලා ගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඈ? සප පිණිස අත්හැරීම. ඔව් පරණ නෝන අත්හැරලා සප පිණිස තව නෝන කියලා ගන්න පුළුවන්. පරණ නෝන වයසට ගිහිල්ලා ඒ ෆිගර් එක අවුට් ගිහිල්ලා ෆිගර් එක තියෙන කෙනෙක් වාගේ එහෙමත් කට්ටියම සබ පිණිස අත්හැරලා ඈ මෙතන සැප දුක කියන දේවල් නැතුව ලෝකේ සියල්ල අයිති නැති ස්වභාවයේ අයිතියක් ඇති කරගෙන ඉන්නේගේ තේරුමක් නැහැනේ මාරයා නිරන්තරයෙන්ම මට මේ නිවන් මගේ යද්දි මාරයා කියන්නේ මොකද්ද ඔබට අයිති ඔබට අයිති ඔබට අයිති ඔය දේවල් ටික අයිති අයිති කියලා මෙයා පණිවිඩය එවන්නේ ඇස අයිති ශරීරය අයිති මේ ඔබේ ලස්සන රූපේ අයිති ඇස කන නාසය අයිති අයිති කියලා කියන මාරගේ මම අහනවා රවට්ටනවා නේද මාර රවට්ටනවා නේද අර සද්දේ නැතුව ඉන්න මාරේට බොරු කියන්න බෑනේ අපි ඇත්ත ඇහුවොත් බොරු කියන්න බෑ මිය බොරු කරනවා කළාට අපි ඇත්ත ප්‍රකාශ කරොත් ආ සද්ද නැහැ මාරේ එතකොට ඩිම්මෙලා ඉන්නවා නිකන් ඔයා මට මගේ කියලා හිතාගෙන ඉන්න කියලා මට කිව්වට මේ ඔක මගේ නෙමෙයිනේ එතකොට මාරේ කියනවා ඒක නම් ඇත්ත එකෙනිටි වාගේ දෙය ඔහෙ තියන්න මට ඕනේ නෑ. ඔය ඔයගොල්ලෝ ඔය වැජබිලා ඉන්නේ මාර්යාගේ දේවල් අල්ලගෙන. මාර්යාගේ කැම කාලා ලොකුවට උජාරුවෙන් හරියට අර කුකුල් කූඩුවක් ඇතුලේ ඉන්න කුකුල් කොටුවේ ඉන්න කුකුල්ලෝ වාගේ. එළුවෝ වාගේ. ඒ එළුවෝ හරි උජාරුවෙන් ඉන්න හොහ්. හරි උජාරුවෙන්. මාර්යාගේ වගාව ඉතින් මාරයේ වගාව සමස්ත ලෝකයේම ඇත්ත වශයෙන්ම කියන්න තියෙන දෙවියන්ගේ කැමැත්ත නෙවෙයි මාරයාගේ කැමැත්ත කියලා. දවසින් දවස හැම මිනිස්සෙම ගෙනියන්නේ මාරයා ළඟට නේද? ක්ලේශ මාර තියෙනවා. එතකොට හිත. එක එක ස්වභාවයන් වලට විපත්තියට පත් වෙන දේවල් වලට මාර කියන නාමය එකතු කළා. දැන් ඔය සීරි අකා මහසෝනා එහෙම මෙහෙ කිව්වත් ඒවයි තියෙන්නේ මේ විද්‍යාත්මක දේවල්. සීරි කියන්නේ ලේ. ලේ කුපිත වුණාම සීරි අකා ගන්නවා. කළු කුමාරයා කියන්නේ ඒ එක්තරා රෝගයක් නිසිකලට ප්‍රසාද බඳින්න නැතුව අර මේ ඉඩියාම මනසට ඇති වෙන තනිකමක් සංඛාවක් එක්ක ඇති වෙනවා. එතකොට ඔය කියන්නේ කළු කුමාර දිට්ඨිය පිරිමේගේ සරමක් නැන් හිටියාම හරියනවා කියලා. ඒකත් මානසික ඇති වෙන දෙයක්. ඒවත් ජීව විද්‍යාත්මක දේවල්. ඒවා මේ බ්‍රාහ්මණ ආගමේ ඒවා කලට වේලාවට කරගන්නේ නැතුව, ඒවා තේරුම් ගන්න නැතුව, සම්මුති පරමාර්ථ තේරුම් ගන්න නැතුව එමත් කටයුතු සිද්ධ වෙනවා. ඒ වයසට ගියාම 60 බැන්නට පස්සේ තමයි කෙල්ලට කොල්ලට කසාදයක් වෙලා දෙන්නේ. හරි විදියට සිද්ධාර්ථ කුමාරයා ආදර්ශයට ගන්නවා නම් කීයෙන් කසාද බඳින්නේ? 16. 18 නෙමෙයි 16 කසාද බඳින්න ඉල්ල ගන්න ඕන මේ රජේ නවස. දැන් අරගෙන ඉසු 14 ඉඳලා කසාද බඳින්නේ. එනත් ආගමික අවශ්‍යතාවය දිනේ ඇට උට හමාර ගන්නට පස්සේ මෙන්න 40න් පස්සේ කසාද බඳින්නේ. ආවල්ලේකට දැන් වෙන රටවල වල අවුරුදු 16 කියන්නේ උපාධි ධාරීන් වෙලා රැකියා ශාස්ත්‍රයේ සුසු මට්ටමට ඇවිල්ලා මේ යුනිවර්සිටි ගිහිල්ලා විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න තරුණෙක් කියලා එළියට යන්නේ හැරමිටියෙන් ආච්චි වෙලා කාටුන් එකක් දාලා තිබ්බා. ඔක්කොම මේ කායික එක එක තත්ත්වයන් තියෙන ඒවා කායික ස්වභාවය. ඒක ජයි මේ බීජ නියාමයට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක මේකට අදාළ එකක් නෙමෙයි. ඔව්. ඒවට මේ මනසින් හරි වැරදි දාන්න මනසින් පාලනය කරන්න බෑ. දැන් අපිට මේ මල මුත්‍රා පිට වෙන එක ඕක ක්ලේශයක් කියලා තියලා ඒක නතර කරන්න බෑ. ඒක පිට වෙනවා. වයසට යන එක කෙලෙසයක් කියලා පාලනය කරන්න බෑ. වයසට යන කායික ස්වභාවයේ සම්මුතිය එකක්, පරමහෘත ස්වභාවයේ, සිතේ ස්වභාවයේ, දර්ශනයේ ස්වභාවයේ එකක්. බඩිකිනි වෙන එක කෙලෙසයක් කියලා කියන්න බෑ. අයියෝ මෙයා හරි කෑදරයි මෙයාට බඩි වෙනවා කියලා නෑ. එක එක ලෙඩේ හැදෙන්න, රෝගේ හැදෙන්න බඩිකිනි උස්සන්න වෙනවා. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනාට එක බඩිකින්නක්, ඊට පස්සේ සීනිය අමාරුව තියෙන කෙනාට තව බඩිකින්නක් අටගන්නේ. කේක ස්වභාව දැන් තේරෙනවා නේද? ඉන්නේ දෘෂ්ටි ජාලයක. ඒක නිසා දැනසීමක් නැහැ කියන්නේ. අපි අහුව කොහෙද නිවන තියෙන්නේ, කොහෙද නිවන අරමුණු කරගන්නේ කෙසේද කියලා. නිවන පිහිටපු තැන නිවන කියන්නේ පිහිටපු දෙයක් නෙමෙයි, අරමුණු දෙක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මොකටද ඔයත් ඔක්කොම උත්සාහ කරන්නේ? මට ඔබට උත්තරයක් දෙන්න. අර දුක නැති. ඊට පස්සේ තව කියන්න අදහස් දෙන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ දැකීම් ටික අවසන් කරගන්න. දැකීම් ටික අවසන් කළාට පස්සේ නිවන ඇතර තියෙන්නේ. ඇසීම් ටික අවසන් කරන්න නිවන ඇතර තියෙන්නේ. ලෝභය වගේම ඊට සමාන්තර ද්වේෂයද දුරුකල යුතුයි. ලෝභය විතරක් දුරු කළොත් ද්වේෂය ඉතුරු වෙනවා. බෞද්ධයෝ ගොඩක් ද්වේෂ සාගත එකයි. ලෝභ නැහැ, දන් දෙනවා, ද්වේෂ සාගත. ලෝභයට සමාන්තරව ද්වේෂයද දුරු කළ යුතුයි. නිවන තැනක පිළිතල දෙන දෙයක් නෙමෙයි. ඉතින් නිවන අල්ලගන්න කොහොමද? ඒකට උත්තරයක්ද? අල්ලගත්ත දේවල් අත්හරින්න ඕනේ. අන්න එතකොට නිවන අල්ලගත්ත වෙනවා. පිටාගුවෙත් එක තමයි නේද? සියලු දේ නිදහස් වෙන්න ඕනේ කියලා. එතකොට නිවන අල්ලන්න ඕනේ නිවන එතන පහළ වෙලා. නිවන කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. අපිට කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහනේ. නිවන කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. සුදුසුකම් හටගත්තාට පස්සේ. සුදුසුකම් පූර්ණේ වුණාට පස්සේ නිවන කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. ඒ හේතු දිගක් නෑ, පළලක් නෑ, වර්ණයක් නෑ, හැඩයක් නෑ, තියෙන තැනක් නෑ. ඉතින් ඒ මොකක්වත් නැති එක නොමිලේ පහම් වෙන්නේ නැතුව මොකද හද පහක් දීලා ගන්න. නොමිලේම ලැබෙන දේ නිවන. නිවන් දැක්ක කෙනාට දැනෙන්නේ ලෝකෙම අයිති කියලාද, ලෝකෙ කිසිවක්ම අයිති නෑ කියලාද? අයිති නෑ කියලාද අයිති කියලාද? ඒත් කියන්නේ අයිති කියලා. අයිති නෑ කියලා. ඒ ස්වභාවයන් දෙකම දැනෙන්නේ. ඒ දරුවා ඒක හරි. ඒ ස්වභාවයන් දෙකම දැනෙන්නේ. ඒ ස්වභාවයන් දෙකම දැනෙන්නේ. අයිති කියලා දැනුනොත් එතන මම ඉන්නවද නැද්ද? අයිති නැහැ කියලා දැනුනොත් ඒත් ඉන්නවා. ඒ දෙකම දැනෙන්නේ නැත්තම් ඉතර නැහැ. වචන අවසන් කරපු තැන ඉඳලා තමයි නිවනේ ධර්මය ඇහෙන්න පටන් ගන්න. වචන වලින් ධර්මය ඇහෙන තාක්කල් එයා පුතජන භාවයේ ඉඳගෙන තමයි ධර්මය අහන්නේ. පද පරම භාවයන් වල ඉඳගෙන තමයි ධර්මය අහන්නේ. වචන වලින් අහනකම් වචන වලින් කළා තියෙන්නේ ඔබව රවට්ටලා තියෙන්නේ මේ වචනයට පුතේ මේ නිර්වචනය ඔබ ඒකට බන්ධනය වෙලා ඊට වඩා වෙනස් දෙයක් කියන්න කැමති නෑ මේ සිංහල බස දන්නේ නැති චීන ජාතිකයේ කරේ ඉංග්‍රීසි ජාතිකයේ කරේ නෝ එයා මොකක් හරි එකක් අහනවා කොළු ගැටේකින් මේ කොල්ලෝ අර කියන්න කොහොමද කියලා ගාමන්ට ඒකෙදි මේ ඌමනා වෙලා තව කෙනෙක්ගෙන් කතුර ඉල්ලන්නේ ඌමනා වෙලා ඉතින් මේ චීන ජාතිකයේ අහවලු මම කතුර ඉල්ලන්නේ කොහොමද කියලා ඒ අපේ ලංකාවේ ඉන්න කොල්ලෝ මොකද කිව්වේ මේකට අසභ්‍ය වචනයක් ඉගැන්නුවා ගන්නල ගිහිල්ලා ඉන්නව කතර. කතර ඉල්ලුවාම අර ගැල්ලම නැගිට ගමන් ගැව්වා. චීන ජාතිකයට. ගැව්වා. මොකද කිව්වේ මේ ගුණහර්පයක් කියලා ගන්න. දැන් ඒකවල චීන ජාතිකයා ගුණහර්පයක් කිව්වොත් අර ගැල්ලම ඇත්ත හරි මොඩෑ නේ? එයා හිතන්නේ මේ මිනිස්සයා ඒක දන්නේ නැහැ නේ. ඉතින් පොකු දෙයක්කට එයා කලබල වුණා. ඒ පෙව්ව දේ කියපු දේ තේරුම මොකද්ද කියලාවත් දන්නේ නැතුව මේ ජාතිකය ගිහිල්ලා අනිත් කෙනාට කිව්වා. එතන දැන් අපිත් මොකද්ද එක වචනයක් දවසක් මේ සුද්දෙකුට කියලා සුද්දට කියන්නේ කියලා. සුද්ද කේන්ති කියලා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඩික්ෂනරි අරන් ආවා. ඩික්ෂනරි අරගෙන ඇවිල්ලා මිනිහා පෙල්ලලා ওই වචනේ ආයි කියන්නකෝ ওই වචනේ අර්ථය මේකයි කියලා මිනිහා අපිට කිව්වා. ওই වචනේ මෙතන භාවිතා කරන්න එපා කිසිම ගැළපීමක් නැහැ. මේ ඕක මම පාවිච්චි කරන එක නෙමෙයි කියලා විස්තරයක් කියන පටන් ගත්තා හොඳටම කේන්ති කියලා. මිනිහා දැනගත්ත අපි දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ. යාට කේන්ති කියන අපි කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පාවිච්චි කරන විදිය. දැන් නුවර භාවිතා කරන වචන මේ මිනිසුන්ට කේන්ති යනවා. මේ වචන දකුණට ගියාම මේ මිනිසුන්ට කේන්ති යනවා. දකුණ පාවිච්චි කරන වචන සමහරලාට ඒ මේ කියලා යථා කරපුවා මේ නමක් ගන්න නැද්ද? මොකද ඒයි මේ කියන්නේ කියලා. එහෙනම් මේ මොනවද මේ වචන ඉක්ම වූ තැන ඉඳලා තමයි සද්ධර්ම ඇහෙන්නේ. මම ඔය කතා ටික කිව්වේ ඒකයිනේ. වචන ඉක්ම වූ තැන ඉඳලා තමයි සද්ධර්මය ඇහෙන්න පටන් ගන්න වචන වලින් තොරව. වචන වලින් ධර්මය අල්ලන්න යන්න එපා. එයා ඉන්නේ අතහැරීමෙන්මයි. අහන්න අතහැරීමෙන් අහන්න. දැන් ධර්මය අවබෝධ කරගත්ත මෑණිවරු බණ අහන්න ගොඩක් කලා අතහැරීමෙන් අහන්නේ. ඒ කියන්නේ මොන දෙයකට ඔට්ටු? හාමුදුරගේ කුණුහරුප අහන්නත් මේ ඔට්ටුයි. සබ්බ වචන අහන්නත් ඔට්ටු. දැන් උත් ඔයගොල්ලෝ මගෙන් කුණුහරු පහන්න ලෑස්තිද? නෑ ලෑස්ති වෙන්නේ දෙත් සුසුකම් ඇති කරගන්න. වචන ඉක්ම වූ කෙනෙකුට කුණුහරුප සංවේදී වෙන්නේ නෑ. එතකොට ඔබට කවදක හරි ගුණා මේ හරකා බල්ලා බූරුවා බැල්ලී කියලා බැන්නට තරහ යන්නේ නෑ. ඊට පස්සේ බල්ලා කියලා කිව්වොත් එහෙම හිතයි ඕක වල් බල්ලෙක්ද හෙල්ටේෂන්ද කොමන ඒරියෙන්ද කියලා හන්න තමයි මොන බල්ලෙක්ද කියලා අහන්න. එතකොට ගොඩක් කලාවට බල්ලා නම් කළම කියන කොමන ඒරියෙන් බල්ලා. මෙතින් කියන්නේ වල් බල්ලා කියලා නේද? ඔබට බැල්ලි කියලා බැන්නොත් බල්ල කියලා බැන්නොත් මොකද සමහර මිනිස්සුන්ට වඩා කොච්චර හොඳ ගතිගුණ බල්ල ළඟ තියෙනවද? ඒක නට දැනෙන්නේ මොකද මොනවා හරි දෙයක් කියන්න පුළුවන් නේ? සමහර මිනිස්සු ළඟ බල්ල ළඟ තියෙනවා. සමහර මිනිස්සු ළඟ නැති හොඳ ගුණාංග තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරා ශ්‍රමණයෝ ළඟ තියෙන ශ්‍රේෂ්ඨ ශ්‍රමණයෝ ළඟ තියෙන ගුණගති ඉස්සර ශ්‍රමණයෝ ළඟ තිබිච්ච උතුම් ගුණ දැන් බල්ල ළඟ තියෙනවා කියලා එක දේශනාවක් කියනවා. ඒ අපි දැන් නැතුව හිටියට යම් යම් සත්තුන්ගේ එක එක ගුණ ප්‍රමාණ තියෙනවා. ඒ කාක්කගේ තියෙන ගුණ 100 ගන්නක් තියෙනවා. අපි හිතන්නේ කාක්කෙක් ළඟ ආදර්ශමත් ගුණ 100 ගන්නක් තියෙනවා. ඒ දෙකක් තුනක් කියන්න මතක් වෙනවා. අපි දන්න කියන ඒවා දැකපු ඒවා. දැන් නැති ඒවා ගොඩක් තියෙනවා. කාකට කෑමක් හම්බ වුණාම ඌ තනියෙන් කන්නේ අනිත්ට උන්ට කන්න ගන්නවා කාක්කක් කියලා. අනේ ඒ වෙලාවට කාලේ නිකම්ම නිකන් ඉන්නේ ඌ අරගෙන ගිහලා හංගලක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි යා නිකන් ඉන්නේ හංගල තව ගැල්ලක් තියෙනවනම් කටවුන්ට වයසක කෙනාටත් අරගෙන යනවා. නරක ගුණත් ඇති හොඳ ගුණ තියෙන එක සීගන්නත් තියෙනවා කාක්කෙක්ගේ. කාක් ගුණ බල්ලගෙත් ඒ වගේ දේවල් ගුණක් ගුණාංග සෑහෙන තියෙනවා. ක්‍රියාව අවසන් වෙන්නේ කොතනද? එතන තමයි නිර්වාණයට බැසගන්නේ. මානසික ක්‍රියා, වාචික ක්‍රියා, කායික ක්‍රියා. කායික ක්‍රියාව අවසන් වෙන්නේ නැහැ, වාචික ක්‍රියාව අවසන් වෙන්නේ අපිට ඉවර කරන්න පුළුවන් කොතනද? මානසික ක්‍රියා අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ චේතනා කර්ම කියලා කියන්නේ ඒකට. චේතනා කර්ම, චේතනා කර්ම අවසන් කරන්න පුළුවන්. චේතනා කර්ම අවසන් කරපු තැනම නිවනට බැස ගන්න. අපි පිටිපස්සේ ඉන්න නෝන කියමු. අකාලිකයි කියන්නේ කාලයට හසුනවා. පාස්පෝට් එකේ ඒ රටින් සීල් එක වදින්න නැතුව ලංකාවට ආවොත් අහන්න වෙන්නේ තවසේ අකාලික වෙලා දාවේ ඔය කියන නේද? මොකද ආව දිනේකුත් නැහැ, ඇදිච්ච සීල්ලේකුත් නැහැ. සමහර එහෙම වෙලාවල් එනවා ඒ රටවල් වල සීල් එක වදින්න නැතුව. එතකොට ආන්න දෙන්නේ අපි අකාලිකව දාවේ කියලා ටයිම් නැහැ. මොකද අකාලිකයි කියන්නේ තා පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. මම අහලා තියෙනවානේ ඕනෑම කාලයකට සුදුසුයි කිව්වහම අකාලිකයිද? නෑ, එතකොට කාලය නෑ. හා මොකද මොකද කාලය කියන්නේ? පනවගත්ත දෙයක්. ඔව්. කාලේ තියෙන්නේ කාටද? කාලේ නැති කාටද? කාලේ තියෙන්නේ පුතග්ජනයාට. කාලය නැහැ ලෝකෝත්තරයාට. ලෝකෝත්තරයාට කාලය නැහැ. ඇයි ලෞකිකයාට කාලය තියෙන්නත් ලෝකෝත්තරයාට කාලය නැති වෙන්නත් හේතුව මොකක්ද? දැන් මං අහන්නම්කෝ, කාලය කියන්නේ එක්තරා විදිහක ඔරලෝසුව කාලය වගේම මිනුම් වලට ඕනම දෙයකට පාවිච්චි කරන දේ තමයි කාල. කාල මලින එකටත් කාල කියලා කියනවා. ඔයගොල්ලෝ කාල කියලා නේද කියන්නේ? කාලෙන් නැල්ල කාල දෙකයි කාල තුනයි කාල හතරයි කියලා කියනවා. ඊට පස්සේ ඔය කාලේ අර අරකට මම ඔරලෝසුවේ ඒ හෝරා මයින කාලය. කාලය. මේ මේකත් කාලය. දුරබලින්න තමයි. දැන් ඔතන ඉඳලා මේ බිත්තියට කොච්චර දුරයිද? අඩි අඩි වලින් කියන්නේ බලන්න. මෙතන අඩි 20ක් වාගේ. ඒ හැමෝටම එක දුරයිද? මෙතන දුර කියන්නේ බලන්න. මෙතන ඉඳලා මෙතන කොච්චර දුරයිද පිටියට? ඈ? ඔව් නෑ. තමන් ඉන්න තැන ඉඳලා. ඉස්ස පිටිපස්සේ හා 25 තව කොච්චර දුරයිද? අඩි 25 කොච්චර දුරයිද ඔබේ ඉන්න තැනට? ඒ දුර මැන්නේ මේ බිත්තියට සමාන්තරව ඔබ බිත්තියක් උනා. මේ බිත්තියට සමාන්තරව ඔබ බිත්තියක් උනා. ඔබ නැමැති බිත්තියේ සිට මේ බිත්තියට අස්මානේ දෘෂ්ටිය යවුවා. ඒ කියන්නේ අස්මානේ කියලා කියන්නේ ටේප් එක. ටේප් එක ඇද්දා. ඇදලා මැන්නා. මැනලා කිව්වා මම නැමැති කණුවේ සිට පෙනෙන්නා වූ බිත්තියට අඩි 25යි, අඩි 20යි, අඩි 30යි. කාලේ තියෙන තමන්ගේ පැත්තේ. තමන් කණුවක් වුණොත් ඔබට ද්විත්වයක් පිහිටනවා. නමුත් රහතන් වහන්සේ නමක් කිසි විටක තමන් කණුවක්සේ පෙනී සිටින්නේ නැත. ඔබ ඔය කණුවේ සිටගෙන තමයි සියලු මැනීම් සිද්ධ කරන්නේ. ඕකට තමයි කියන්නේ බෝම් බදින කණුවක් කියලා කියන්නේ. ඔබ ඔය කණුවක් හැදියේ ඉන්න තාක් කල්ම ඔය කණුවේ බෝම් බදිනවා තමයි. දෘෂ්ටි සංකල්ප වචන ඇවිල්ලා බන්ධනේ වෙනවා බඳිනවා තමයි ඔබ කණුවක්ව සිටින තාක් කල්. ඒ නිසා බෝම් බදින කණු බඳින කණු මහත්තුරු තුම්බඳින කණු. කොහෙද ඔය ඔක්කොම බඳින්? සංකල්ප වශයෙන් බඳින්නේ දෘෂ්ටි වශයෙන් බඳින්, වචන වශයෙන් බඳින්, අරමුණු ආගම් ජාති කුල මල බඳින්, ගොම් බඳින කණු සියලුම පුතජන සත්වයෝ ඇවිදින අය. ඒ ගොම් බඳින කණු වල මේ ලොකු කණුව නෑ, දැන් කණුව පොඩි වෙලා තියෙන, බොහොම සියුම් වෙලා තියෙන, නැති වෙලා තියෙන, ඉතරි කණුවත් උගුල්ල දාන්න තියෙන. අර අවිද්‍යා පරමාවිද්‍යා මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නව නේද? අමු ගොම් බඳින කණු. ඒ කණුවේ තදින් ඉන්නවා මෙලෝ රහක් නැති මෝඩය. එකම දෙයක් තියෙනවා මෝඩ උනාට, සල්ලි තියෙනවා. ලෝකේ ඉන්න දියුණු රටවල් වල මෝඩයෝ ඉන්නවා, මෝඩ උනාට සල්ලි තියෙනවා. යාපුට වාහන දෙන හොඳම වාහන තියෙන, හොඳම ගෙවල් දොරවල් තියෙන, හොඳම පිරිසිදු ඇඳුම් අඳින, හොඳට රැවුල කපනවා, හොඳට කොණ්ඩේ පාට කරලා ඉන්නවා. අමු පල් මෝඩ ඇදලි මොකක්වත් නැහැ. ඒ උනාට එමයි ඉන්නවා. නෑ නෑ ගණන් ගන්නෙත් නෑ, මොඩයින. අපි බලනකොට මේ ප්‍රඥාවන්ත වුණාට වඩා හොඳ මොඩෙක් වුණා. ඇතුළත දර්ශනයක් නෑ, මොකක්වත් නෑ, ගුණයක් නෑ. මෙහෙමයි, ආධ්‍යාත්මික ධනය ලැබෙන පිරිසකුත් ඉන්නවා, භෞතික ධනය ලබා ගන්න පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලන්ට අර කරන කලට පව මිහිරිය මේසේ, විදින කලට දුක්ව දැඩි වේ ගිලිසේ කියන වගේ කොයි වෙලාවක හරි ඒව අනිත් පැත්තට කරගිලා ඒගොල්ලන්ට ලැබිච්ච දවසට දේරෙයි. අර ඇති වෙන්න ගියෙත් නැති වගේම කාලයක් නැති වෙන්නත් තප්පර 10යි ගියේ කියලා. ඒ නිසා ඒ ගැන අපි හිතන්න හොඳ නැහැ. දැන් අර කණුවට මොකද කරන්නේ? කණුව ගලවන්න. කණුවක් නැතුව වාසය කරන්න, බිත්තියක් නොවී වාසය කරන්න, කණුවක් නොවී වාසය කරන්න. හරක් අරන් ගේවි වටපිට බලාවි, බදින්න කණුවක් නැතුව හරක් අරන් ආයියා. ඒ ගොම් බදින කණු කියලා කියන්නේ ඔය වෙල්ලා ඉන්නේ නිකම්ම කණු තියෙනවා. ඔය කණු එක හරකෙක්ම නෙමෙයි බදින්නේ, ඉස්සෙල්ලා ආපුගෙන වැදලා ගියා. ඒක නිසා ගොම්බඳින කණු කියන්නේ ඒක. එක දවසක කළු හරකෙක් ඉන්නවා, තව දවසක සුදු හරකක් ඉන්නවා. මේ ඕ බැඳලා යනවා ගොම්බඳින කණු කියලා කියනවා. ඈ ඕ ගොම්බඳින කණුවක් කියනවා. ඈ ඒක තමයි. ටවුන් එකේ තියෙන බයිසිකල් බඳින කණුත් තියෙනවා. බයිසිකලේ ඇවිල්ලා ලොක් කරලා යන්නේ කණුවට. බයිසිකල් බඳින කණුත් තියෙනවා. දැන් මේකේ අදහස් කරේ ඔබ 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 මේ ඔබේ මේ මොහොතේ ගොනා බැඳලා ඉන්නේ කණුවේ. කණුව ඉගිල්ලුවොත් ආයි ගොනු බඳින්න බෑ. හැබැයි කණුව තියාගෙන ගොනා ලිව්වට වැඩක් නැහැ. ඒ කියන්නේ මමත්වයේ තියාගෙන මොනව අතහැරියත් වැඩක් නැහැ. මමත්වයේ තමයි කණුව. මමත්වයේ දුරු කළොත් මොනව තිබුණත් තමයි. මේ කොච්චර තිබුණත් යාන වාහන තිබුණත් මේ පන්සල තිබුණත් දේපල තිබුණත් බැංකු පොත්වල සල්ලි තිබුණත් ඇලීමක් නැහැ. මමත්වයේ තිබුණොත් අනිවාර්යෙන් ඇලෙනවා. මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ කෙනෙකුට කොච්චර ඒක ලැබුණත් තිබුණත් පරිස්කාර ලැබුණත් ඒ කිසි දෙයකින් මාන උද්දච්ච අවිද්‍යාවන් හටගන්නේ නෑ. ඒක පරිහරණයට අවශ්‍ය කරන අන්දමට දෙයක්, හැකියාවට තියෙන අන්දමට අනුව ඒක සකස ගන්න හැරෙන්න වෙන දෙයක් නෑ. තණ්හාවක් නෑ, අවශ්‍යතාවයක් පූර්ණේ කරගන්න. අවශ්‍යතාව කියන්නේ එකක්, ආසාවල් කියන්නේ තව එකක්. මෙන්න මේ ධහම තේරුම් ගත්තේ නැති නිසා තමයි දෙලොවම පිළිහවගෙන හරියට කන්නේත් නැහැ, හරියට අඳින්නෙත් නැහැ, හරියට ගේදර පිළිවෙලට ලස්සනට තියාගන්නෙත් නැහැ, හිත පිරිසිදු කරගන්නෙත් නැහැ. හරි ව්‍යාකූලයි බෞද්ධයා. මේක හරියට තේරුම් ගත්තොත් ලස්සනට තියාගෙන ඉන්නවා ගේදර. මොකද හිත ලස්සන වෙනකොට ගේ ලස්සන වෙනවා. වත්ත ලස්සන වෙනවා, වටපිටාව ලස්සන වෙනවා, මූණ ලස්සන වෙනවා, හිනාව ලස්සන වෙනවා, හිත ලස්සන වෙනවා. හරියට තේරුම් ගත්තාම කලකිරීම නෙමෙයි තියෙන්නේ, ලස්සන. මේ මොහොතේ ජීවත් වෙනවා සන්තෝෂයෙන්. දැන් කණුවේ ගොන්නු කීයක් විතර ඉන්නවද? කණුවේ බැඳලා ඉන්නේ එළහරක්ද, මීහරක්ද, වස්සද, වැස්සියද, කළුද, සුදුද, රතුද? මටම බෑ මම නැති කරන්න. මමම කොහොමද මම නැති කරන්නේ? ඒ නිසා තමයි විශිෂ්ට ඥානය මෙතෙන්ට කැඳවන්න ඕනේ. විශිෂ්ට ඥානය කැඳවන්න ඕනේ. මටම බෑ මම නැති කරන්න. සමහර අය මේක තේරෙන්නේ නැහැ කියලා ධර්ම මාර්ගයෙන් අයින් වෙන්නේ. අර මමම කරන්න උත්සාහ කරනකොට කරන්න බෑනේ, ඒක අල්ලන්න බෑ, යඬු වලින් අල්ලන්න බෑ, තේරෙන්නේ නැහැ කියලා ඒකල අයින් වෙනවා. විශිෂ්ඨ ඥානයේ කැඳවා ගත්ත කට්ටිය දන්නවා මේක මේ ලෝක වචනෙට වඩා ඉහළ දෙයක්. නෑ, ඔබ සමග ඉන්න ඉහලින් ඉන්න දෙයක් කියලාද කිව්වේ? ඔව්. ඔබට වඩා ශක්තිමත්. ඔව්. තියෙනවා. ඒක ප්‍රඥාව නැමැති අවියෙන් මේකට පහර දෙන්න ඕන. හොඳට බණ ටික අහලා ඔළුවට තෙල් ටිකක් දාලා දවසකට විනාඩි 5ක් ඔළුවේ හිටගෙන ඉඳලා ඔබ දුරු කරන්න ඕන. නැත්තම් ආවේගත් එක්ක වැඩ කරන අර ලෝභය, ද්වේෂය, දේශය එවන්නේ මාරය. ඒක ගන්න එපා. ලෝභය එවන්නේ මාරයට අක්කාල දකින්න ඕන මග අරින්න. දැන් ඔබ මොකකද පැටලිලා ඉන්නේ කියලා බලන්න. රූපයක් මුල් කරගෙන පැටලිලාද, වේදනාවක් මුල් කරගෙන පැටලිලාද, සංඥාවක් මුල් කරගෙන පැටලිලාද, සංකාරයක් මුල් කරගෙනද, විඥානයක් මුල් කරගෙන පැටලිලා ඉන්නවද බලන්න. ඔබේ මනස ඒ සියල්ලගෙම නිදහස් කරන්න දැකදෙන්න. නිවන තුලට පිවිසියොත් එහෙම කෙනෙකුට ඉලක්ක කරන්න දෙයක් නැහැ. ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. රැක ගන්න දෙයක් නැහැ. වෙනස් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. තමා මෙතන සිටිය යුතුයි, එතන සිටිය යුතුයි, වෙනස් විය යුතුයි කියලා දෙයක් නැහැ. මෙතෙන්ට ඉක්මනින් එන්න බලන්න. ඔව්, මම සිංහල, මම බෞද්ධ, මම මේ ආගමිකයා කියන එක අත්හැරගන්න එක මෙහෙම අඳින්න ඕන. මේක අපේ වංශේ, මේක අපේ පරම්පරාව, මේක අපේ කුලේ. දැන් මේ ඉන්න තරුණ දරුවෙක් තර අම්මල පිරිසක් කියනවා ඔබ පිට රට ගිහින් ඕන එකක් කරන්න. මේ ඉඳි අපේ නම්බුරක් ගල ඉඳපන්. වාර තියරි එකක් කියනවා. මේ තුග්‍රමිය. පිට රට වෙලා ගිහින් උඩට හෙන ගැවුනත් කමන්නේ. මලක් කමන්නේ අපේ නම්බුරකට. දැන් මිනිස්සුත් එහෙමයි. ඒ කඩේට ගියත් පුතේ අම්මා කඩේට යනවා පරිස්සම් කරපන් ගිහින් මගට ගිහින් අම්මත් එක්ක ඵලයක් කියනවා. ඒ මිනිහම ගානක් නෑ ගෙනල්ලා එයාපෝට් එකට තනියෙන් ගෑන ගෙනල්ලා දාලා මිනිහා ගෙදර යනවා. එතන ඉඳලා මොන බසාර අරන් ගියත් තමයි. මාර මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ වටපිටාවෙන් කතන්දරයක් අහගන්න තමයි අගවැදී. ගෑනිට මොන හෙන ගැහුණත් කමක් නෑ. අවන්දර තමයි අහන්න බැරි. මාර තියරි එකක් තියෙන, මොලයක් තියෙන, ප්‍රති විශිෂ්ට ඥානයකින් යුක්ත මිනිස්සු සංඛ්‍යාවක් ඉන්න රටක්. කිසිම බැඳීමක් නිවනට බාධාමක් නෙමෙයි නේද? ඒකත් හරියන්න ඕනේ. ඒ බැඳීම් තිබුණා. දැන් දැඩි වෛරී, ක්‍රෝධී, ඒ බැඳීමක් නෙමෙයි දරුවෙක් කරා තියෙන්නේ. උඹට යම් යම් බැඳීම් තිබුණයි කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට නිවනට බාධාවක් වෙන්නේ නෑ. දැන් අපි මේ පාරේ යද්දී පොන්ජි පොන්ජි කෝටු කැලේ තිබුණයි කියලා, පොඩි පොඩි වලවල් ගොඩලි ගොඩලි තිබුණයි කියලා අපි වාහනේ නතර කරන්නේ. අපි ඒවෙ හිමින් යනවා. අපි අස්තර ගන්නේ වාහනේ යන්න බැරි වෙන විදියට පාර හරහා කොටයක් වැටලා තිබුණොත් විතරයි. නිවන් දකින්න බැරි බාධාවක් ඇතුළේ හිරිහැරයක් ඇතුළේ දරුව කරදර කරනවද නැහැ. ඉතින් ඒ නිසා මේ ආසාවල් නැති වුණයි, බැඳීම් ටික නැති කරගත්තයි කියලා නිවන් දකින්නත් බැහැ. නිවන් දැක්කට පස්සේ තමයි ඔක්කොම ආසාවල් නැති වෙන්නේ. ආසාවල් නැති වෙනවා කියලා කියන්නේ දරුවා පෙන්වන්න බැරි වෙනවා, මහත්තයා පෙන්වන්න බැරි වෙනවා, මඩ පිටාවේ ඉන්න අය පෙන්වන්න බැරි වෙනවා නෙමෙයි. ඒ අය අය එක්ක වෙනතට වඩා සුවදව ආදරණීය දයාපන්නව යුතුයකම වගකීම චාලිත්‍රය ඉෂ්ට කරන්න පුළුවන්. ගැටෙන්නේ නැතුව. වෛරයෙන් තොරව, ක්‍රෝධයෙන් තොරව කටයුතු කරන්න. දරුවන්ට වෙනතට වඩා විද්‍යාත්මක බැඳීමක් හටගන්නවා. අවිද්‍යාත්මක බැඳීම් හටගන්නේ නැතුව. දැන් දරුවන් කෙරෙහි තියෙන සමහර අයගේ බැඳීම හරි අවිද්‍යාත්මකයි. මං කියන විදියට ඉන්න ඕනේ. මං කියන දේ ඇහුව නැති වුණොත් දේවල් දෙන්නේ නැහැ. එහෙම දාතල නැද්ද? එතකොට ඒක හරි අවිද්‍යාත්මකයි. එයා කියන කිසි දෙයක් කරන්න එයා කියන විදිහට තමයි කසාදි බඳින්න ඕන. එයා කියන කෙනා තමයි යන්න ඕන. එයා කැමති විශ්ේ තමයි කරන්න ඕන. එයා කැමති විදිහට තමයි අඳින්න ඕන ඔක්කොම. සමාන මාත්‍රුත් එන්නේ. එයා ගෙදරට ගෑම කියන්නේ එයාට ගන්න ඕන දේවල් ටික විතරයි. අනිත් ගන්න ඕන දේවල් නෑ. ඒ නිසා ඒ බැඳීම විද්‍යාත්මක බැඳීමක් කියලා. බැඳීමක් නෙමෙයි කල යුත්ත කරන වියුත්ත ഇതുගම් වගකීම මනාකොට ඉෂ්ට කරන කෙනෙක් බවට පත් වෙනවා. හරිහම්බ කිරීම නිර්මාණශීලීව කිසිම තණ්හාවක් තෘෂ්ණාවක් නෙමෙයි. තමගේ නිර්මාණශීලී කුසලතාවයක් ඇති ඒ කුසලතාවේ දියුණු කරන ගන්නවා. ඒක කළමනාකරණය කරනවා, ඉතිරි කරනවා. දැන් තියෙනෝනේ අත්ති සුඛය කියලා සුඛයක් තියෙනවා. ඒ තමයි තමන් ණය නැහැ, තමන්ට ප්‍රශ්න නැහැ, තමන්ගේ ආර්ථිකයට තමන්ට මුල දෙන්න පුළුවන්, තමන්ට අනාගතයේ පිළිබඳවත් බයක් නැහැ. අත්ති සුඛය මම කෝසම් ආඩ්‍ය. මලේ රස්සාවක් හේමේ නැති වුණත් මට අවුරුදු 10ක් 15ක් ජීවත් වෙන්න මෙලපොදල් තියෙනවා. අත්‍යවශ්‍ය. බෑ බෑ හිත සංසිඳෙන්නේ නැත්තම්. දැන් ඒක මහත්යෙක් ඉන්න දරුවා ගැන අත්තර ගන්න බැරි සෙනෙහක් තියෙනවලු දරුවෝ දෙන්නයි නෝන ගැන. ඉතින් මෙයා කල්පනා කරාලු මම මේ බැඳීම තමයි ප්‍රබලව තියෙන්නේ මම මේකේ කොහොමද අස්වෙන්නේ කියලා. මේ ඕස්ට්‍රේලියාවේ මහත්යෙක්. පර්ස්නලිනේ. එතකොට හම්බවන වහන්සේ මම කල්පනා කළා මේ බැඳීම නැති කරගත්තා මම මෙහෙමයි කිව්වා කොහොමද හම්බුනේ මම ගිහිල්ලා හොඳ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්ම ගුවන් නෝරටයි දරුවන්ටයි ඔක්කොම හොඳ එකක් දැම්ම ගුවන් මන් නැති වුණත් පඩියට වැඩි දෙතුන් ගුණයක් හරි පහ ගුණයක් වෙන විදිහේ ධනයක් වෙන විදිහට මම හැදුවා ගුවා ලයිෆ් ඉන්ෂුරන්ස් එක ඒක කරගෙන ඒක කළාට පස්සේ මගේ හිතේ පොඩි මේ අත්හැරීමක් වගේ එකක් හටගත්ත කිව්වොත් දැන් ඒගොල්ලන්ට මම මලක් පුළුවන්. මොකද මේ නිවරණ සමීප වෙනකොට සමහර වෙලාවට දැනෙනවා මරණය වගේ එකක්. එතකොට එයා ඇත්තටම සූදානම් වෙන්නේ මේ නිවන් දැකීමේ සූදානම් වෙන්නේ නිකම් මැරෙන්න සූදානම් වෙන ක්‍රමයක. මැරෙන්න සූදානම් කරනකොට ඉඩකඩම් ලියලා දීලා ඒක කරලා දේපල ලියලා දීලා වගේ කීමේට කරලා බැංකු මුත්තල තියෙන දේවල් අරන් දීලා නේ පූජ කර්ම දේවල් පූජ කරලා ඈ මතකවාස්තු පූජ කරලා විරිගර පූජ කරලා ඕ මේ ලෑස්ති වෙනවා දැන් මම යන්න ලෑස්ති වෙනවා ඒ වගේ දේ මේ ආධ්‍යාත්මික මරණයට සූදානම් වෙන්න මරුවා මරණ වැඩි ආන්න හරි මරණයට බය නිසා තමයි අත්තාහි අත්නෝ නැති පුතෝ පුතා පුතෝ දන තමාට නමාවක් නැත කවද පිට වෙන්නද දැන් මෙතනින් පස්සේ මොකද කරන්න තියෙන්නේ සියලු දෙනාම බණ අහන වැඩපිළිවෙලක් තියාගන්න ඕන දිගින් දිගට ඇදෙන්නේ බලහන වැඩ පිළිවෙලක් තියෙන දවසක බණ දෙක තුනක්වත් අහන්න ඕන එක දිගට කැපවීමක් කරන්න පුළුවන් නම් හොඳ විදර්ශනාවෙන් හොඳ සිහියෙන් අහලා මේක දැකලා ඉවර කරන්න ඔබ අහගෙන යන්න විදර්ශනා කරගෙන යන්න මනසේ කියන දේශනාවන් වල කියන විදියට ඒවලේ හැඩගස්සගෙන යන්න ඔබට අවශ්‍ය කරන මේ වෙනස් වීම ඔබ තුළින්ම ස්වභාවයෙන්ම ජනිත වෙයි දැන් මේ නීසුට බාන්න ගොඩාක් මේ මේසේ උඩ තියෙන Nirodhe අපිට දකින්න අවශ්‍ය කරන්න වනම් අපි කරන්නේ මේ එක එක භාණ්ඩේ අරගෙන අතුලින් තියෙනවා. තියලා ඔක්කොම උනාට පස්සේ අපි කියනවා මේසේ පිරිසිදුයි මේසේ මත කිසිවක් නැහැ කියලා. ආන් ඒ වගේ තමයි සිතේ තියෙන මහා කන්දක්. ওই කන්දේ කොටස් දෘෂ්ටි මායාවල් අයිමේවි බෙදෙන ගතිය. බෙදිලා කොටස් වෙලා වෙන් වෙලා කැඩිලා තියෙන කැබලි ඔක්කොම අයින් උනාට පස්සේ හිත පිරිසිදුයි ස්වාමී. දැන් හිතේ සංකාර නැහැ. දැන් මට දෙයියා කිව්වත් එකයි බල්ලා කිව්වත් එකයි. මොකද ගොම්බරින් කනුවේ කවුරුත් නැහැ. කනුවේ ගොන්න බැඳලා ඉන්නවද නැත්නම් කනුව ෆ්‍රී තියෙනවද? බැඳලා තියෙන්නේ. මායයට හරි ලේසි අපි කෙනෙක් සත්වයේ කුජලයේ ආත්මයක් කියලා ගත්තහම එයාට හරිම ලේසි අපේ වශක කරගන්න. අපි ළඟ වැලියු එකක් තියෙනවනේ ඊට පස්සේ. ඒ වැලියු එකට ඒකට යනවා. ඔබේ ගෙදරට ඔබ බැඳීමක් තිබ්බට ඔබේ ගෙදර ඒ බලාදී හැදීර වටිනාකම අපි හිතමුකෝ ලක්ෂ 100ක් කියලා. ලක්ෂ 100 වටිනාකම සාමාන්‍යයෙන් ඔබේ ගෙයි සහ ඉඩකඩමත් එක්ක කවුරු හරි ඇවිල්ලා ඕක ලක්ෂ 500කට මිලයකට ඉන්නව හදිසියකට අතරි කම්පනියක් කරන්න මොකක් හරි ඇත්තෙම දෙනවද නැද්ද? ලක්ෂ 100 වටින් ලක්ෂ 500කට ඉන්නව දෙනවද? එතකොට අර ගෙදර විච්ච දන්නාම දොස්තරා ටික ඔක්කොම ලක්ෂ 500 ටුක් කරලා ගියා. ඉතින් ඔය සමහර බැඳීම් වල තියෙන යකිසි වැලියු එකක් තියෙනවා. මහත්යෙන් ඇවිල්ලා නෝනා ඉල්ලුවොත් ලක්ෂ 500ක් දෙන්නම් කියලා. මහත්ය කියන්නේ මම ඔහාට 500ක් දෙන්නම් මෙයා අරගෙන යනවා කියලා. ආපු දවස නම් අපි මේ කිව්ව ඇපල් මලක් වාගේ දඩම් මලක් වාගේ ඈ අර මේ වගේ දැන් ඒ ඇපල් මලුත් නැහැ දඩම් මලුත් නැහැ ඔක්කොම මල් හැලිලා දැන් ගහ විතරයි තියෙන්නේ කොළත් නැහැ නටු විතරයි තියෙන්නේ ඈ මේ අත්හැරලා දානවා කියන්නේ හිතේ වේදනාවක් අත්හැරීම. ත්‍රිවේදනාව යම් කිසි කෙනෙක් අත්හරිනවද එහෙම නැතුව මේ ওই භාගාතේ නන්නත්තරේ යනවා නෙමෙයි කාටවත් ඇවිදින්න කන්න බොන්න මේ නිදහස දෙනවායි කියන එක නෙමෙයි. එහෙම අවශ්‍ය නම් නිදහසකුත් තියෙන්න ඕන මිනිස්සුන්ට. ඒ වගේ මේක අදහස් වෙන්නේ මේ වේදනාත්‍රය තුලින් නිදහස් වීම. බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි යමෙක් මේ වේදනාත්‍රය ඉක්මවයිද? ඔහු බුදු සාසනයෙම දැනගත්තා වේ. යමෙක් වේදනාත්‍රේ ඉක්මවයිද මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. හරිම සරලයි. යමෙක් වේදනාත්‍රේ ඉක්මවයිද මුළු බුද්ධ ශාසන වේදනාත්‍රේ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. එච්චරයි. ඉක්මවයිද මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. හරි ගැඹුරුයි, හරි පුළුල්. විසර යන කාරණයක් කියන්නේ රැවටි රැවටි ඉන්නේ වේදනාත්‍රයටනේ. බැරි වුණාද වේදනාත්‍රයෙන් එහාට පීනගෙන යන්න? සටන් කරුවෙකු සටන් කලාව තේරුම් ගන්න සටන් වැඩි වැඩි වැඩිලම තමයි පුරුදු වෙලා. මූලික අවස්ථාවේ හක් පොක් ගාලේ අන්දන් කකුලත් නවාගෙන අර මෙහෙන් පටන් ගත්ත එක්කෙනා තමයි දඩි බාරවල් ගහගෙන කරණම් ගහගෙන බඩ පිළුම් ගහගෙන දඩි පිටි ගාලා සටන් නිර්මාණ කරුවෙක් වෙන්නේ අවුරුදු ගාණක් යනකොට. මේ ධර්ම සේනාධිපති කෙනෙක් වෙන්නෙත් එහෙම තමයි. සිබලික් නිර්මාණය වෙනවා වගේ තමයි මේක. ඊට පස්සේ තමයි කරණම් ගහගෙන උඩු ගුවනේ ඉඳලා පැනලා පිම්බ බඩ ගාගෙන මේ ඔක්කොම යනවා. ආරම්භක වීර්යය අනුහරින වීර්යය ඇති වෙනවා. ආරද්ධ වීර්යය තියෙනවා. වීර්ය සමහර තැන්වලදී අතහරිනවනේ, විවිධ හේතුන් නිසා අතහරිනවා. කතාවක් තියෙනවා. අයියයි මල්ලි දෙන්න රජගමට රණ්ඩු වුණා. කොහොම හරි මල්ලි රාජ්‍ය අල්ලගත්තා. අයියා ගිහිල්ලා පතේ බුදු කෙනෙක්ගෙන් ඇහුවා, අනේ ස්වාමීනි මට මේ රාජ්‍ය හිමි නැද්ද? මේ රාජ්‍ය මට ලැබෙන්නේ නැද්ද කවදාවත් කියලා. පස්සේ බුදුහාමුදුරු කිව්වා ඔබට මේ රාජ්‍ය ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබට මේ ඈත ගම් නගරේ පළාතක තියෙන රාජ්‍යය තවත් රාජ්‍යයක්. ඒ රාජ්‍යයට ගියොත් ඔබට හේ රජකම නම් හම්බ වෙනවා. එහෙට යන්න කිව්වා බුදුහාම. හා කිව්වා. හැබැයි මගසෙ සෑහෙන බාධක තියෙන ওই බාධක දුර්ලභන යන්න කිව්වා. ඊට පස්සේ මෙයා යන්න හදනකොට මෙයාගේ හිටපු පිරිවරත් කිව්වා තනියෙන් යන්න බෑ, අපිත් එනවා කියලා. අපිත් එනවා කියලා මේ පිරිවරයටත් එකතු වුණා. 6 දෙනා. යාළු 6 දෙනයි, මෙයයි 7 දෙනා. දෙයියන් එක බලාතක් ආවුණා. ලස්සනම ලස්සන මල් පිපිච්ච සුන්දරම ෂේම භූමියක් වගේ බලාතක්. මල් පිපිලා හැම පැත්තෙම හරිම ලස්සනයි. පළදුරු මේ ඔක්කොම තියෙන ලස්සන බලාතක් ආවුණා. මේ පරිසරයේ ආසා කරපු ලස්සනට ආසා කරපු මිනිස්සෙක් හිටියා ඒ හත් දෙනා මේ පස් දෙනා අතර මිනිහ කරලා හිමී දෙරට යන්න මම මේ පැත්තේ ඉන්නවා කියලා. එළන ආයතන. ආයුධරග්ගය. ආයුධරග්ගයාට පස්සේ ලස්සන පළාතක් තියෙනවා. මිහිරි කුරුළු නාද තියෙන බටනලා නාද, පීනා නාද ඇසෙන සංගීතයෙන් මන පිනවන සොඳුරුම සොඳුරු පළාතක් තිබුණා. මෙයා ගොඩාක් මේ සංගීතයට සහ කන පිනවන පැත්තට බොහොම නැඹුරු. මිනිහා එතන නතර වුණා. දැන් පස් දෙනා ඉන්නවා. තවත් දුරට ගියාම ලස්සන රසවත් ආහාර, කැවිලි පෙවිලි ආදී තියෙන පළාතක්. ඒ බලන්ත බහු කරගෙන යද්දී මේ මිනිස්සේ අර රසට කන්න බොන්න හරේ මේ ආසපේරේත මිනිස්සයා මස් මාළු අරෝ මේ ඔක්කොම දිනවනේ හරියට තායිලන්තේ ගියා වගේ නේ. ඊයා වගේ අන්න දෙන මිනිහ ඉඳරේ නතර වුණා. ඊට පස්සේ එතනින් එහාට යද්දී ලස්සන සුවඳවත් ප්‍රදේශයක් හම්බුණා. හරීම සුවඳයි. සුවඳ හමන මනහර සුවඳින් යුක්ත ලස්සනේ මිහිරින් යුක්ත පළාතක්. ඉතින් මිනිහා ඒ ප්‍රදේශේ නතර වුණා. තවත් පළාතකට ගියාට පස්සේ ඒකත් අරගත බිනවන ශරීරයේ බිනවන මසාජ් සෙන්ටර් එහෙම වටේට දිහින් දැනෙන්නක් වෙන්නේ නැති පළාතක් තියෙන මිනිහා කල්පනා කරා මම මේ ඉන්න ඕන කියලා. ඈ මිනිහා එහෙ නතර වුණා. දැන් රජතුමා විතරයි. මොකද මේ ඉන්ද්‍රිය පහට නැඹුරු කට්ටිය එක එක ඉන්ද්‍රියන් වලට මුල් තැන දීලා හිටියේ. ඒ ඉන්ද්‍රියන් වලට මුල් තැන දීපු කට්ටිය ඒ ඉන්ද්‍රිය තුල යනවා. නතර වෙනවා. ප්‍රඥාවට නුවණට බර දෙන කට්ටිය ඒ ඉන්ද්‍රිය වලට බර නැහැනේ වැඩි. මිනිහා කනවද දන්නෙත් නැහැ ලියනවා. ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ ලියනවා. කාමරේ හොදලා දුන්නොත් පිරිසිදු කරලා දුන්නොත් කවුරු හරි ඒ කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට කිසිම අවධානයක් නැහැ. එයා වෙනෝම ලෝකයක ඉන්නේ. ඉතින් නිවන් ධර්මයේ දැනගත්තට පස්සේ මේ නොඇලී මේ හැම දෙයක්ම පරිහරණය කරන්න පුළුවන්. මල් බවන්න පුළුවන්. දේවල් අතුගත බාල පිරිසිදුව තියාගන්න පුළුවන්. ලස්සන තියාගන්න පුළුවන්. මේක උදාහරණයක් වෙන්නනේ මේ ආසත්ව ඇලීමේ ලක්ෂණ. ඉතින් මේ රජතුමාට යන්න සිද්ධ වුණා. ඒ හය දෙනාම නැතුව. දැන් එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. දැඩි කරකස වරුසා වහින ගිරි දුර්ග මහ කාන්තාරයක් මගහුණා. මනසට පීඩා දැනෙන කෙනෙක්, බය දැනෙන දෙනෙක්, මරණය දැනෙන කෙනෙක්, දැන් මන කියන කාරණය තමයි ඉතුරු වුනේ. මිනිහා කල්පනා කරා මම මේකෙන් එහාට ගියොත් නම් අනේ රජතුමත් නැති වෙයි මාත් මැරෙයි කියලා. මට නම් බෑ රජතුමෝ මේ ගිනි කාන්තාරේ බහු කරන්න කියලා යන්න අතර වුණා. මරණයට බය වුණා. මන බයයි මරණයට. දැන් ඔබෙත් ඔය මරණයට එහෙම බය මන එයත් නතර වෙනවා. දැන් රජතුමා මේ ගිරි දුර්ග අතර ගෙවාගෙන යන මහ වැහි වහින ආපහු ඝන මඩ මොහුරු මහ කටු කැලෑවල් හම්බ වෙනවා. ඒවත් පහු කරගෙන පහු කරගෙන යනවා. ගිහිල්ලා 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 බොහෝම ශස්ත්‍රීක රටකට වැටෙනවා. ඒ ශස්ත්‍රීක රටට වැටුණට පස්සේ මේ රජතුමා ඒ සියල්ලම ගිරිදුරුක පහු කරගෙන ඇවිල්ලා ඇවිල්ලා බාධක පහු කරගෙන ඇවිල්ලා ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන කිසිම වස්තුවකට මේ සම්බන්ධ නොවි වාසය කරලා ඇවිල්ලා ගහක් යට වෙහෙසනේ උනේ වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට ඒ රටේ රජතුමා නැති වෙලා ඇතෙක් ලවා ඒ මගුල් ඇතා ලවා රජ කෙනෙක් පොයවන. ඒ අතා මල්මාලේ දානගෙන තමයි රජතුමාගේ රටේ. ඉස්සර එහෙම කරලා තියෙන මේ රටෙත් එහෙමයි කරලා තියෙන්නේ. රජතුමා තෝරගන්නේ මගුල් ඇතා. එක එක කෙනාට පෙනී හිටින්න පුළුවන්. අලිය තමයි තීරණය කරන්න මෙයා රජකමට සුදුසුයි කියලා. ඉතින් අර අලියා අතන යද්දී ඇවිල්ලා නොමිලේම ගහ යට ඉඳින් නිකම් අර මල්මාලේ ඇවිල්ලා දැම්මා. මෙයාගේ තියෙන වීර්යය, මෙයාගේ තියෙන ගුණය, මෙයාගේ තියෙන ලක්ෂණය මේ ඔක්කොම මේ හස්ති රාජ්‍යයට තේරෙනවා. තේරෙනවා නේද? දැන් ඉන්ද්‍රියන් වලට වශී වෙන අන්තගාමී බුද්ධියක් තිබුණු කෙනෙක් වුණා නම් රජකමක් කරන්නත් බෑ. රජකම විනාශයිනේ. අන්ධයි. දැන් බලන්න නොමිලේ රජකම් ලැබුණා. ඒ රටේ රාජ්‍යත්වයට පත් වුණා. අර පසේ බුදුහාමුදුරුවෝ කිව්වා ඒ තමයි නිවනටපත් වෙන. මේ නිවන් මාර්ග යද්දී ඔබේ හිත අපහදින්න, ඔබේ හිත ආපස්සට හරවන්න අර වගේ දේවල් මුණ ගැහෙනවා. අර කියපු ඇසට ලස්සන දේවල්, කනට ලස්සන දේවල්, නාසයට ලස්සන දේවල්, දිවට ලස්සන, ගතට ලස්සන දේවල්, හිතට බය බිය සහ ලස්සන දේවල් ආදී වශයෙන් මුණ ගැහෙනවා. ඊට පස්සේ වැලි කතරවල් වාගේ දුෂ්කරතා මුණ ගැහෙනවා. කටුරුගුල් මඩ ගුහුරු වාගේ තැන් අහුවෙනවා. ඒ ඔක්කොම විඳගෙන යන මේ එඩිතර මේ මනස තමයි ධර්මය කියන උත්තරීතර ශ්‍රේම භූමිය තුල රාජ්‍යත්ව ලබන්නේ. කමක් නැහැ. ටිකෙන් ටික හරි වැටි වැටි හරි ඉස්සරහට යන්න කවුරුත් කියන්නේ. ඔබ මේ ආත්මයේදී මේක අවබෝධ කරගත්තොත් මේ ආත්මයේදීම ඔබ සැපේසුවේ විඳීවි. එහෙම බැරි නම් ඔබට මේ ආත්මයේ පුරුදු කරපු එකමතු බුදු කෙනෙක් හමුවේදී ශනිකව ධර්ම අවබෝධය කර ගැනීම උදෙසා හෝ උපකාරක වෙනවා ධර්මයේ වඩලා තිබෙත්. බුදුහාමුදුරන්ගේ විමසනවනේ ස්වාමීනි මේ සමහර අය ශනිකව බොහොම ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. ඇයි ඒ කියලා. ඒකට කියනවා ඒ කාලේ ධර්මය ප්‍රගුණ කරපු අය ඒකයි. එමන ධර්මය අහක යන්නේ ධර්මය ප්‍රගුණ කරොත්. ඒ නිසා නිර්වාණය කියන උත්තරීතරත්වයේ ගවේෂණය කරන්න අප්‍රමාදීව ඇදලිනේ අප්‍රමාදීව ගවේෂණය කරන්න. එහෙම වුණොත් ඔබට අප්‍රමාදීව මේ ලබා ගත්තා වූ මිනිස් ආත්මේ නිකම්ම සතෙක් හැටියට මැරෙන්නේ නැතුව උත්තරීතර අෂ්ටපුරුෂ පුද්ගල කියන තත්වයටපත් වෙලා මේ යන්න පුළුවන්. නැත්තම් කියන්නේ මනුෂ්‍ය සතෙක් මිය ගියා කියලා. මනුෂ්‍ය වුණාට සතා දිනන. මේ සතා නැදි වෙන්නේ අෂ්ටපුරුෂ පුද්ගල වුණොත් විතරයි. සත්ව ගතිය තියෙනවා. එන්න සතා හලා ගන්න, සතා නැති කර ගන්න, සත්ව ගති නැති කර ගන්න, ගති විමුක්ත කර ගන්න. හැමදෙරාටම සම්මා සම්බුද්ධ සරණයි.